නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි මේ ඉරිදා දවසේ මේ විදිහට එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි බලමු යම් කිසි පැහැදිලි කර ගැනීමක් ධර්ම දේශනාවක් සිද්ධ කරන්න වේලාවක් අරගන්න. ඉතින් ඒ සඳහා යම් කිසි බුදුරජාණන් වහන්සේගේ උපමාවක් අපි අද ඉදිරියෙන් තියාගන්න බලමු. ඉතින් මොකක්ද ඒ උපමාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ? මෙන්න මේ තැනැත්තෙක් රාත්‍රියක අඳුරක යම් කිසි අපහසු අවස්ථාවක මෙන්න මේ එළියක් අරගෙන ගමනක යෙදෙන ස්වරූපයක් තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. මොකද එතන කියන්නේ, මෙන්න මේ රාත්‍රියේ අඳුරේ ගමන් කරන්න උත්සාහවත් වෙන පුද්ගලෙක් එන්නේ ගමනට ප්‍රයෝජනයක් විදිහට, ගමනට ආලෝකයක් එළියක් විදිහට, හුලුවත්තක් හරි එහෙම නැත්නම් හනස්සක් හරි ඔය විදිහට පත්තු කරගෙන යනවා. ඉතින් එහෙම පත්තු කරගෙන යනකොට මේ තැනැත්තාගේ ගමන් දිශාව එදිලා තියෙන්නේ අන්න අර තමුන්ට එරෙහිව මේ හුළඟ එන දිශාවට තමයි ගමන් කරන්නේ. එතකොට ඔහොම ගමන් කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ආලෝකය ලබා ගන්න අරංගිය දේම තමයි, එළිය ලබා ගන්න අරංගිය දේම තමයි. නමුත් ඒකම ටික ටික අර හුළුවත්ත දැවි දැවි තමුන්ගේ ඇඟ දිහාවට ටිකෙන් ටික එනවා. අර උපකාරයට අරංගියාට මොකද ඒක ටිකෙන් ටික තමුන් ආපදාවට ලක් කරන ආකාරයක්, තමුන්ටම බියගෙන දෙන ආකාරයක්, තමුන්ගේම අතපය දවන ආකාරයක් බවට ටිකෙන් ටික පත් වෙනවා කියලා ඔන්න විදිහේ උපමා කතාවක් කියනවා. මොකද්ද ඔය උපමා කතාව? අන්නර කාමයන් පිළිබඳ යම්කිසි උපමාවක් තමයි ඔය ගෙනහැර දක්වන්නේ. කාමයන්ගේ ආදීනවය පෙන්වන උපමාවක් තමයි ඔය ගෙනහැර දක්වන්නේ. ඉතින් මොකද්ද මේ අපි ආරක්ෂාවට පිහිටට අරගෙන ගිය දේම අපිට එරෙහි වෙලා එනවා? අපි ආරක්ෂාවක් ලැබෙයි කියලා අරගෙන ගිය දේම අපිට බිය දනවන ස්වභාවයකට, බයක් ඇති කරන ස්වභාවයක් ඇති වෙලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අපි මේ ආරක්ෂාවට කියලා හිතාගෙන ඉඳපු දේවල් යම් පමණකට අපිට බියක් ඇති කරන්න, තැතිගැන්වීමක් ඇති කරන්න හේතු වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ බය ගැන කතා කරනකොට යම් කිසි ස්ථානයක දේශනා කරනවා, යම් කිසි තැනක දේශනා කරනවා. මොකද්ද මෙන්න මේ බය කියන එක කාමයන්ටම කියන තව නමක්. මේ බය කියලා අපි වෙනම ඇඳින්නුවට මොකද මේක කාමයන්ටම කියන තව නමක් කියලා සඳහන් කරනවා. ඉතින් මේ බය ඇති වෙන්නේ මොනවද එතකොට? අන්න අර තමුන් රැස් කරගත්ත කාමයන්ගෙන් තමයි ගොඩක් වෙලාවට මේ බිය ඇති වෙන්නේ. තමුන්ගේ වටිනා කියන දේවල් කියලා එකතු කරගත්ත දේවල් වලින් තමයි ගොඩක් වෙලාවට බිය ඇති වෙන්නේ. ඉතින් කියනවා මෙන්න මේ කාමයන්ටම කියන නමක් තමයි මේ බය කියන දෙයත්. ඒ වගේම මේ කාමයන්ට බයට ඇලිලා ඉන්න තැනැත්තා මෙලොව පරලොව දුකෙන් මිදිලා යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු, අද ටිකක් වෙලාව ගන්න බලමු. මෙන්න මේ බය කියන කතාව අපේ ජීවිතවල අඩු වැඩි වශයෙන් හැමදෙනාම අත්විඳින දෙයක්. ඉතින් මේ ජීවිත ගත කරගෙන යනකොට නොයෙකුත් බිය සැක සංකා උදා වෙලා එනවා. විශේෂයෙන් ගිහි ජීවිතයක් ගෙවනකොට ඒ නොයෙකුත් අපල උපද්‍රව ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒ අවස්ථාවලදී මේ බිය ඉදිරිපත් වෙච්ච අවස්ථාවලදී ඉතින් නොයෙකුත් ආකාරයෙන් පිළිසරණක් බලාපොරොත්තු වෙන්න, නොයෙක් දේවල් හොයාගෙන යන්නත් මේ පුද්ගලය උත්සාහ කරනවා. ඉතින් ඔය කොහොම උත්සාහ කරත් ගොඩක් වෙලාවට හේවෑන් අත්මිදෙන්න හැකියාවක්, හේවෑන් ඉවත්ලා යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි බලමු දැන් යම් කිසි විදියක ඒ වස්ස සම්භාරය ඇස් කරගෙන දරු පවුලක් ගොඩනගාගෙන ඒ විදිහට වැඩ කටයුතු කරන කෙනෙක්ට නිතර නිතර මේ රැස් කරගත දේවල් හේතුවෙන්ම බියක් ගොඩ නැගිලා එනවා, බියක් ඇති වෙලා එනවා. නොයෙකුත් දේවල් වලට, තමුන්ගේ වටිනා කියන වස්තු වලට අතුරු ආන්තරාවක් එයි, කරදරයක් එයි කියලා බියක් ඇති වෙනවා. ඉතින් මේ තැනත්තා මේ රැස් කරගත්ත දේවල් එළිය කරන්න ආලෝකයට උපකාරයට තමයි එකතු කරගත්තේ. නමුත් අන්න ටික දවසක් යනකොට නින්ද යන්නේ නැති ස්වභාවයක් එන්න පුළුවන්. බඩදැමිල්ලක් එන්න පුළුවන්. මොකක්ද අර තමුන් රැස් කරගත්ත වස්සු සම්භාරෙම යම් කිසි අනතුරක් වුණොත්, තමුන්ගේ දූ දරුවන්ට යම් කිසි අනතුරක් වුණොත්, තමුන්ගේ වටිනා ඥාති හිත්‍ර මිත්‍රාදීන්ට, එහෙම නැත්තං ඒ තමුන් රැස් කරගත්ත කීර්ති නාමවලට යම් කිසි අනතුරක් වුණොත් මම කොච්චර නම් දුකකට විපතකට පත්වෙනවාද කියලා ඒක හිතමින් කල්ගත කරන බොහෝ පිරිසක් ඉන්නවා. බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඕකේ ජීවිතේ මුල් කාලේ ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ. නමුත් අන්න අවුරුදු 35ක් වගේ පණිනකොට නම් හැමෝටම තේරෙන පාටයි. හැමෝටම ඒක අඩු වැඩි වශයෙන් තේරිලා තියෙන පාටයි. නමුත් ඉතින් අන්න ප්‍රමාදේ වැඩි. ප්‍රමා වෙලා වැඩි. ඉතින් කොච්චර තේරුණත් ඉතින් කේන්ද්‍රීගාමීන් අර බදාගත්ත ටික කරගෙන යනවා මිසක් එතනින් අත්මිදීමක් ළඟා කරගන්න, ඒකින් ඉවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ගත හේතුව අනේ යම් කිසි කාලයක් ගත කළා ඉවරුණාට පස්සේ තමයි ඔය දේ හොඳටම තේරෙන්නේ. ඉතින් කෙනෙක් මෙහෙම තේරුණාම එක්ක හොඳට මොකද්ද හොඳ නාට්‍යමය ස්වරූපිකින් මේක හොඳ තාත්තික රංගපෑම් ස්වරූපිකින් මෙහෙම දෙයක් නෑ, මම නම් හරි සතුටෙන් ජීවත් වෙනවා, මගේ ජීවිතේ නම් බොහොම සැපෙන් පිරිච්ච දෙයක් කියලා ඔන්න ඔය විදිහට හිතමින් කල්පනා කරමින් ඉන්නා වෙන්නත් පුළුවන්. වටපිටාවේ තියෙන කට්ටියට හොඳ තාත්තික නාට්‍යයක් රඟ දක්වනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම රඟ දැක්වට මොකද තමුන්ගේ හිත දන්නවා කොයි විදිහේ දුකක් පීඩාවක් විඳිමින්ද මේ කාලේ ගත කරන්න කියලා. මේක මම මොනවාගේ දෙයක්ද මේ කරගත්තේ කියලා කඩනවා වැළපෙන ස්වභාවයක් ගොඩක් වෙලාවට හිත ඇතුලෙන් ඇති වෙනවා. මම මේ ගත කරන ජීවිතය පිළිබඳ සතුටක් නැහැ කියලා යම්කිසි හැඟීමක් ගොඩක් වෙලාවට හිත ඇතුලෙන් ඇති වෙනවා. ඉතින් නමුත් මොකද වෙන්නේ, අන්න බැඳගත්තා නම් තමුසේ බෙරේ ගහනවා වගේ. ඉතින් ওই වැඩේ කර කර ඉන්නවා. ඉතින් ඕකෙන් අත් මිදලා යන්න හැකියාවක් නැහැ. ඉතින් ඕවම ඉන්නකොට මෙන්න මේ නොයෙකුත් ආකාරයෙන් මෙන්න මේ ජීවිතේට බය කියන එක ඉදිරිපත් වෙලා එනවා. ඉතින් එක එක ආකාරයෙන් පෙන්වන්න උත්සාහ කරන මොනවද මේ ඉදිරිපත් වෙලා තියෙන බය කියලා. ඉතින් එක්තරා විටක සඳහන් කරන මොකද්ද මේ ජාති ජරා ව්‍යාධි මරණ විදිහට මේ බය ඉදිරිපත් වෙලා තියෙනවා. තමුන්ට යම් කිසි මේ උපතක්ක ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා, ඒකෙන් බයක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ යම් කිසි ඒ රෝගයක් ඇති වෙයි කියලා බයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මරණය තමුන් කරා ළඟා වෙලා එයි කියලා බයක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේ වයසට යනවා කියන එක පිළිබඳ බයක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට නොයෙකුත් ආකාරයෙන් බය එනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඔය බය ගැන හිත හිත අසනීප වෙයි කියලා හිත හිත ඔන්න කල්ගත කරනවා කියලා අපිට දක්නට පුළුවන්. ඉතින් මේ කොරෝනා ඇවිල්ලා ඒක හොඳටම පැහැදිලි වෙලා තියෙනවා. දැන් ඉස්සර සාමාන්‍ය විදිහට වැඩක් පලක් කරගෙන ඉඳිය කෙනෙක් වුණත් දැන් අන්න තමුන්ගේ හිතේ ඇතුලේ තියෙන බය හේතු කොටගෙනම මෙන්න මේකෙන් මට අනතුරක් ඒ කියන බය හේතු කොටගෙනම අන්න සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරන්න බැරි තාලෙටම අන්න චිත්ත පීඩාවක් ඇති වෙලා තියෙනවා. දැන් ඉස්සර වගේ පොදු ප්‍රවාහන සේවයක ගාමනක් යෙදෙන්න බැරි කාලයක් ඇති වෙලා තියෙනවා. ඒ විදිහේ බියක් ඇති වෙලා තියෙනවා. ඊළඟට අන්න යම් කිසි අත්සේදීමකින් තොරව සාමාන්‍ය විදිහට කටයුතු කරන්න බැරි බියක් ඇති වෙලා තියෙනවා. ඉතින් කෙටික් කෙනෙක් අන්න වැරදීමකින් හරි මූණ ඇල්ලුවොත් මේ තැන ඇතර බොහෝම චිත්ත පීඩාවක් සැකයක් සංකාවක් මතුවෙලා එනවා වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට බියට නතු වෙලා බිය හේතු කොටගෙන ගත කරන ජීවිතයක් තමයි අන්තිමට උරුම වෙලා තියෙන්නේ. ඉතින් අර යම් කිසි පමණක ඔවා ඉච්චර ගණන් ගන්න නැති කෙනෙක්ට නම් ටිකක් හරි සැනසීමක් තියෙනවා. නමුත් අර ලොකුවට ඔවා ගැන හිතන කල්පනා කරන කට්ටිය ඉතින් දිවාර ඇතිස්සේ ඕක හිතමින් කල්පනා කරමින් අනේ මටත් හැදිලාද දන්නේ නැහැ, මටත් මේ විදිහ අනතුරක් ඇහිද දන්නේ නැහැ කියලා දවස ගත කරන ස්වරූපයක් තමයි අපිට පේන්නේ. ඉතින් ඒ විදිහට රැයට නිින්දෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් ওই තියෙන தත්ත්වයන්. ඉතින් ওই වගේ දේවල් තමයි තියෙන්නේ. ඊට පස්සේ තව ආකාරයකින් මේ බය පෙන්නනවා. මොකද්ද මේ ගින්නෙන් අනතුරක් ඇහිද, දියෙන් අනතුරක් ඇහිද, රජවරුන්ගෙන් අනතුරක් ඇහිද, සොරුන්ගෙන් අනතුරක් ඇහිද කියලා ඔන්න ওই විදිහට ඒ ආකාරයෙන් උත් බියක් ඇති කර ගන්න. ඔන්න ඒ විදිහේ බයකුත් අපි ඇති කරගන්න දැන් වටපිටාව බලනකොට මේ රටේ තොටේ වෙන දේවල් බලනකොට හැම කෙනාටම නොයෙකුත් අපල උපද්‍රව සොරුන්ගෙන් රජුන්ගෙන් උදා වෙලා එනවා. ඊට පස්සේ අර ගිනි බයක් දියෙන් ඇති වෙයි කියලා බයක් ඔය වගේ දේවලුත් උදා වෙලා එනවා. ඉතින් මේ තැනත්තා කල්පනා කරනවා මෙහෙම දෙයක් මටත් උදා වෙයිද දන්නේ කිය කිය අන්න උදා නොවුනට මොකද අන්න හිතෙන් ලොකු දුකක් පීඩාවක් වෙහෙසක් දරනවා. අනේ ඒ වගේ බියක් මට ළඟා වෙලා එයිද දන්නේ මේ වගේ අනතුරක් මට ළඟා වෙලා එයිද දන්නේ නැහැ කියලා. ඉතින් ඔය රජවරු කියන්නේ ඇත්තටම ඕවට හරියට සැදී පැහැදී සිටින කට්ටිය තමයි. ඉතින් මොකක් හරි ඔන්න කූට උපක්‍රමයක් වැඩක් බලක් කරගන්න තියෙනවා නම් ඉතින් මොකක් හරි බියක් සමාජයට දාලා ඔන්න ඒ වැඩේ මේ අවුස්සලා තියලා ජනමාධ්‍ය වලින් ඒක ප්‍රචාරය කරලා මේ දැන් දැන් මරණේයිද දන්නේ දැන් වෙයිද දන්නේ ඒක හින්දා ඕගොල්ලෝ පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න අපි මේ ආරක්ෂාව තහවුරු කරනකම් කියලා ඔන්න ඔය විදිහට මේ මිනිස්සුන්ව බය කිරීමෙන් පාලනය කිරීමක් බිය ඇති කිරීමෙන් යම් කිසි තමුන්ට අවශ්‍ය දේ කර ගැනීමක් දිහාවට දක්කගෙන යනවා. ඉතින් ඔය පහුගිය කාලේ අපිට දක්නට ලැබුණා අන ත්‍රස්තවාදී ප්‍රහාර කියලා යම් කිසි හේ කල්ලියකින් ඒ මුස්ලිම් සංවිධානයක් කියලා හඳුන්න දෙයකින් අන්න නැවත නැවත තැන් තැන් වලට මහා ප්‍රහාර ගණනාවක් එල්ල වුණා. මේ ලොකු හානියක් නොවුනට ඔන ලකු බියක් ඇති කළා දුන්නා. ඉතින් මේ රට ඉවරයි මෙන්න මුස්ලිම් කෝලාහලයක් ඇවිල්ලා මේක මුස්ලිම් රාජ්‍යයක් වෙයි කියලා ඔන්න මහා බියක් ඇති කරා. මෙන්න මේ පිරිස තමයි මේවා පිටිපස්සේ ඉන්නේ කියලා ඔන්න මහා බියක් ඇති කරා. අන්තිමට ඒක කොහෙන්ද ගිහිල්ලා නතරුනේ කියලා බැලුවොත් අන්න මොකක් හරි බලය ලබා ගැනීමේ උපක්‍රමයක් විදිහට පාවිච්චි වුණු දෙයක් පාටයි පේන්නේ. වෙන කවුරු හරි ඊට වැඩිය බලවත් කෙනෙක්ගේ යම් කිසි උවමනාවක් මේවා තුලින් සිද්ධ වුණු ආකාරයක් තමයි පේන්නේ. ඔන්න ඔය විදිහට මෙන්න මේ රජවරු මොකද කරන්නේ? අන තමුන්ගේ ඒ බල තණ්හාව ඒ උවමනාෂ්ට කර ගැනීම සඳහා නොයෙකුත් ආකාරයෙන් ඉතින් මේ ජනතාවට මිනිස්සුන්ට අන්න බිය ඇති කරනවා. ඒ බිය හිතේ දරාගෙන ඒවම හිතමින් කල්පනා කරමින් අර මිනිස්සු කල්ගත කරනවා. ඔන්න ඔය විදිහට අපිට දක්නට පුළුවන්. දැන් කොරෝනා ගැනත් හිතමින් කල්පනා කරමින් බිය වෙමින් කල්ගත කරොත් අන්න ඒ දැනතර කොරෝනා නැහැදුන් නැතත් ඉතින් නැවත නැවත මරණයට දුකකට විපතට පත් වෙනවා. හැදුනත් අන්න බය නැති කෙනා ජීවත් වෙනවා. බය කෙනා ඒ බියටම මැරිලා යනවා. නොහොම තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඔය බිය කියන එක හොඳ හොඳ ආකාරයෙන් මේ පිරිස් වලට දැනිලත් තියෙනවා. ඉතින් ඔන්න එක ආකාරයක බියක් ඔය විදිහට පෙන්නනවා. ඊළඟට තව විදිහක තව ස්වරූපයක වෙන කෝණයකින් මේ බියම පෙන්නනවා. කොයි විදිහටද? අන්න මේ තමුන්ගේ හිත තමුන්ට බිය ඇති කරනවා. දොස් දනවනවා. මොකද්ද? මෙන්න මේ විදිහේ අපරාධ මම කළා තියෙනවා. මම මේ විදිහේ කවුරුන්න දැනුවට මොකද? දැනගෙන ඉඳී නැතුවට මොකද? මම මේ විදිහේ අපරාධකාරයෙක් කියලා. අන්න තමුන්ගේ හිත විසින් තමුන්ට බිය ඇති කරනවා. ඒ විදිහේ බයක් හිත තුල ඇති වෙනවා. ඊට පස්සේ වටපිටාවේ කට්ටියකින් මට නින්දා විඳින්න වේද දන්නේ. වටපිටාවේ කට්ටියට මම මේ කරපු අපරාධ තොරතුරු හෙළි වේද දන්නේ. මම මේ විදිහ පාපකාරී පුද්ගලයෙක් කියලා හෙළි වේද දන්නේ කියලා ඔන්න ඒ පැත්තකින් යම් කිසි බියක් දනවන ආකාරයක් ඒ විදිහේ දෙයක් අපේ හිත තුල ඇති වෙනවා. ඊළඟට යම් කිසි දඬුවමකට ලක් වේද දන්නේ. මම මේ කරපු අපරාධ හෙළි වෙලා මාව නීතිය ඉදිරියට ගිහිල්ලා මේ විදියට රජවරුන්ගෙන් නීතියෙන් මට දඬුවම් විඳින්න වේද දන්නේ කියලා ඔන්න ඔය විවිධ ආකාරයෙන් මේ තමුන් කරපු වරදක් නිසා තමුන් කරපු අකුසල කර්මයක් නිසා අන්න අපේ හිත ඇතුළෙනුත් බියක් ඇති වෙනවා. මෙන්න මේ නොයෙකුත් ආකාරයෙන් මගේ මේ අකුසල කර්මය හෙළි වෙලා මට බියක් ඇති වෙයිද? මට දඬුවමක් විඳින්න වෙයිද? මට නින්දාවක් විඳින්න වෙයිද කියලා අන්න මේ තැනැත්තගේ හිත තමුන්ටම දොස් දෙනවා. තමුන්ටම බිය ඇති කරනවා. එහෙම නැත්තම් අන්න මරණයෙන් මත්තේ අනිවාර්යෙන් අපායකට වැටිලා මට මේකේ ප්‍රතිවිපාක විඳින්න වෙනවා කියලා අන්න යම් කිසි විදිහක මරණයෙන් මතු ඇති වෙන බියක් පිළිබඳ අදහසක් හිත තුළ නැවත නැවත පොපියලා එනවා. ඔන්න ඔය විදිහට නොයෙකුත් ස්වරූප බිය ගෙන හැර දක්වමින් නොයෙකුත් ආකාරයට මෙන්න මේ හිතෙන් වදදීමක් හිතෙන් පීඩාවක් අත්දකින්න ලැබෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඔය සාමාන්‍යයෙන් ගොඩක් දුරට ගිහි ජීවිතයක් ගෙවාගෙන ඒකෙම ගැලිලා ඉන්න බොහෝ දෙනෙක් මෙන්න මේ බිය හේතු කොටගෙන නොයෙකුත් විදිහට විලාප නගමින් නොයෙකුත් ප්‍රශ්න ගැටලු ඇති කර ගැනෙමින් ඒවා දිවා රාත්‍රී තිස්සේ හිතමින් කල්පනා කරමින් කල්ගත කරන ආකාරයක් තමයි අපිට දක්නට තියෙන්නේ. ඒවා ඔස්සේ නැවත නැවත වෙහෙසවීමක් තමයි දක්නට තියෙන්නේ. එතකොට තමුන්ට වෙටක තේරෙන්නෙත් නෑ මගේ මේ හිතේ තියෙන බියෙන් තමයි මේක වෙන්නේ. මගේ මේ හිත විසින් මේ නොයෙකුත් දේවල් අල්ලගෙන මාව නැවත නැවත බිය ගන්නනවා කියන එක තේරෙන්නේ නැහැ. නමුත් උදේ ඉඳලා රෑ වෙනකන් ඉතින් කෙන්දිරි ගාමින් කල්ගත කරන ආකාරයක් නොයෙකුත් දේවල් හිතමින් කල්පනා කරමින් කල්ගත කරන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් එක අතකට හිතෙනවා අනේ ඉතින් මෙහෙම ජීවිත කොහොම කොහොම හරි ගත කරගෙන ඉන්න කට්ටියට අනේ ඉතින් මල් තියන්න වටිනවා. මල් තියන්න වටිනවා. මොකද එච්චරකට පීඩාවක් දුකක් කරදරයක් විඳිමින් කොහොම හරි දරා ගනිමින් අන්න නැවත නැවත මේ ජීවිතේ ගත කරන්න. නැවත නැවත මේ රැස් කරගත් වස්තු සම්භාරේ පිහිට යන්න උත්සාහ කරමින් කල්ගත කරනවා. එතකොට අර මේ මල පරවෙලා යනවා කියන අදහසින් මල් තියනවා වෙනුවට අන්න කොහොම හරි මේ මල තව පැය කිහිපයක් හරි ස්ථීරව නොසැලී තිබේවා වෙනසකටපත් නොවී තිබේවා කියන ප්‍රාර්ථනාවකුත් එක්ක ඒ වගේ කට්ටියට මලක් පූජා කරන්න උනත් පුළුවන් තරමට වෙහෙසක් දරනවා, දුකක් පීඩාවක් දරනවා. ඉතින් අන්න මේ වගේ පීඩාවක් අහම නොයෙකුත් දේවල්වල පිළිසරණ හොයනවා. නොයෙකුත් පෑණිවල සරණෙන් මේ කොරෝනා වලින් බේරෙන්න පුළුවන්ද කියලා බලනවා. මෙන්න මේ දෙවියෝ මට පැණියක් දුන්නා, මෙන්න මේ දෙවියෝ අරයට පැණියක් දීලා තියෙනවා කියලා ඔය දෙවියෝ දෙතුන් දෙනා අතරම කවුද හොඳ දෙවියෝ කියලා තෝරගන්න තරමට අන්න ඔය ගස් ගල් වල සරණ යනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මෙන්න මේ බියෙන් තැතිගත්ත මිනිස්සු මෙන්න මේ විදියට ආරාම රුක්ක වගේ දේවල් පිටිපස්සේ සරණ යනවා. නොයෙකුත් දේවල් පිටිපස්සේ යනවා. ගිහිල්ලා නොපෙනෙන බලවේගවල හරි පිහිටක් ලබන්න උත්සාහ කරනවා. ලබන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම දෙයක් ගිහිල්ලාම එහෙම පොඩි අදහසක් පිටිපස්සේ ගියාම යම්කිසි සැනසීමක් අර හිතතිලිනුත් ඇති වෙලා එනවා කියලා දකින්න පුළුවන්. මොකද්ද? අන්න අර තියුණ බිය වෙනුවට යම්කිසි මෙයාගේ පිහිටක් මට තියෙයි කියලා මේ බාහිරේ යම්කිසි කෙනෙක් පිහිට වෙනවා කියලා අන්න අදහසක් හිතේ ඇති වුණොත් ඒ තුළින් යම්කිසි සැනසීමක් ඇති වෙනවා කියලා දකින්න පුළුවන්. නමුත් අන්න බුදු කෙනෙක් පහළ වෙලා අන්න කටකොණින් හිනාවෙමින් කියනවා ඔය වගේ දේවල් පිටිපස්සේ ගියාට ඕවා නිවැරදි සරණ නෙමෙයි. ඕවෑන් නිවැරදි පිහිටක් සරණක් ලබා ගන්න හැකියාවක් නැහැ. ඔයක නෙමෙයි නිවැරදි ക്ഷേම භූමිය. ඕක නෙමෙයි නිවැරදි ආරක්ෂිත භූමිය කියලා සඳහන් කරනවා. ඉතින් අන්න අර නොයෙකුත් දේවල් පිටිපස්සේ යමින් කල්ගත කරාට ඉතින් ඒ විදිහේ බුදුබණක් අපිට අහන්න ලැබුණොත් මෙන්න මේ රැස් කරගත්ත දේවල් ටිකෙන්ම තමයි අපිට බිය ඇති වෙන්නේ කියලා අත්දකින්න පුළුවන්. මෙන්න මේ රැස් කරගත්ත දේවල් නිසාම තමයි නැවත නැවත මේ හිත ඇතුලේ පීඩාවක් බියක් ඇති වෙන්නේ කියලා අත්දකින්න පුළුවන්. එහෙම අත්දකින්න කෙනෙක් අන්න අර බියෙන් තැති ගැනීමෙන් ගත කරන ජීවිතය වෙනුවට අර රැස් කරගත්ත වස්තු සම්භාරවලට යම්කිසි විපතක් ආපදාවක් එයි කියලා බිය වෙනවා වෙනුවට අන්න ඒ ටිකෙන් යම්කිසි විදිහක මිදීමක් මෙන්න මේ බියෙන් මිදීමක් හොයාගෙන යන ප්‍රතිපදාවකට වැටෙන්න පුළුවන්. ඒ විදිහේ උත්සාහයකට වැටෙන්න පුළුවන්. දැන් ඉතින් පැවිද්ද කියන්නේ යම්කිසි විදිහක ඒ ආකාරයේ දෙයක් තමයි. මොකද්ද? අන්න අර තමුන් රැස් කරගත්ත දේවල් නැති වෙයි කියන බියක්. තමුන් රැස් කරගත්ත දේවල් විනාශයටපත් වෙයි, වෙනස් වෙයි, තමුන්ගේ ප්‍රිය පුද්ගලයා යම්කිසි අතුරු ආන්තරාවකටපත් වෙයි කියලා යම්කිසි බියක් ඇති කරගෙන කල් ගෙවනවා වෙනුවට මොකද කරන්නේ? අන්න තියෙන ටික ඔක්කොම දමලා ගහලා හරියට අර පුවක් ඉත්තක් ගලේ ගැහුවා වගේ සීසීකට ගිහිල්ලා අන්න යම්කිසි තමුන් වෙනම ගමනකට යොමු වෙනවා, වෙනම දිසාවකට යොමු වෙනවා. එහෙම යොමු වුණාම මොකද? අන්න ඒ යොමු වීම තුලින්ම, ඒ අතහැරීම තුලින්ම අන්න යම්කිසි සැනසීමක් මේ හිතට ළඟා වෙලා එනවා කියලා දකින්න පුළුවන්. ඉතින් ඒක කොයි විදිහටද කියන්නේ? අපි කියමු යම්කිසි ලොකු බරක් කෙල්ලගෙන කල්ගත කරන මිනිස්සෙක් ඉන්නවා. ලොකු බරක් කෙල්ලගෙන කල්ගත කරනකොට මෙන්න මේ බර නිසාම වෙහෙසක් ඇති වෙනවා, පීඩාවක් ඇති වෙනවා. නමුත් මේ බරෙන් ටිකක් හරි පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් අන්න ඒ තිබ්බ පමණට සැනසීමක් හිතේ ඇති වෙලා එන්න ඕනේ. ඉතින් කෙනෙක් අලුතෙන් පැවිදි වෙන්න ආවත් පැවිදෙන අපේක්ෂාවෙන් ආවත් අපි කියන්නේ මොකද්ද? දැන් අතෑරලා ඇවිල්ලා තියෙනවානේ. දැන් ඒ අතෑරීමට සාපේක්ෂ සැනසීමක් හිතේ ඇති වෙන්න එපැයි. අන්න ඒ සැනසීම අත්විඳින්න පුළුවන් ද කියලා යම් කිසි උත්සාහයක් දරන්න කියලා කියනවා. ඉතින් ඒ වුණාට මොකද අර අතෑරලා ආපු දේවල් නැවත 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 මේ තැනත්තාගේ හිතට නැගෙමින් ඒවට මොනවා හරි කරදරයක් වෙයිද දන්නේ නැහැ. අම්මා තාත්තා කොහොමද දන්නේ නැහැ. අනේ ඉතින් මන් නැතුව කොහොම කරගනීද දන්නේ නැහැ කියලා. ඔන්න ඔය නැවත නැවත අර දිහාවටම අදින පාටක් තමයි තියෙන්නේ. නමුත් කොහොම කොහොම හරි කාගෙන ඉඳියොත් ටික දවසක් යනකොට තේරෙනවා අන්න අර අතෑරීමට සාපේක්ෂව යම් කිසි සැනසීමක් මුකුත් දේවල් නැති බවින් යම්කිසි සැනසීමක් අත්දකින්න පුළුවන්. දැන් මේ ධර්මයේ සඳහන් කරනවා ගිහියාට තියෙන්නේ ඇත 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 කියන සුඛයක් තමයි. ඇවිල්ලා කියනවා මෙන්න මේවා මට තියෙනවා මේ මේ දේවල් තියෙනවා කියලා. අන්න ඇත කියන සුඛයක් තමයි තියෙන්නේ. නමුත් පැවිද්දට තියෙන්නේ ඕක නැත 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 කියන සුඛයක්. මේවා දේවල් නැති හින්දා මට සුවයි කියලා තියෙන සුඛයක් තමයි තියෙන්නේ. දැන් සමහර විට ගිහි මාතුර ඇවිල්ලා ඉතින් අපිට කියනවා ස්වාමීන් වහන්සේ මම මෙන්න මේ වගේ තැනක් දරන කෙනෙක්, මේ වගේ තනතුරක් තියෙන කෙනෙක්, මේ වගේ වස්තු සම්භාර තියෙන මම මේ විදිහේ වාහනයක ආවේ කියලා ඔන්න ලොකු විස්තරයක් කියනවා. කිව්වට මොකද මේ කියන්නේ කාටද? කියන්නේ මෙලෝ දෙයක් නැති තැනැත්තෙට. ඔක්කොම තියෙනවා අතහැරලා දාලා ආපු තැනැත්තෙට. ඉතින් ලොකුකම් කිව්වා කියලා පෙන්වන්න දෙයක් නැහැ. අපිට නම් ඉතින් ඔහොම උකුත් නැහැ කියලා තමයි කියන්නේ වෙන්නේ. ඉතින් ওই ප්‍රකාශෙම තමයි අර බුදුරජාණන් වහන්සේ යම් කිසි අවස්ථාවක මොකක්ද අර ධානිය කියන ගොපල්ලෙක් මහා ලොකු වර්ණනාවක් කරනවා. මොකද්ද කරන වර්ණනාව? මේ තැනැත්තගේ වස්තු සම්භාර පිළිබඳ වර්ණනාවක් තමයි කරන්නේ. කියනවා මට මම මේ මට හොඳ බිරියක් ඉන්නවා, මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා, ඊළඟට මගේ වස්තු සම්භාර හොඳට රැස් කරලා තියෙනවා, ඒවට කිසි අනතුරක් එන්නේ නැහැ. අන්න ඒ විදිහට තමන් රැස් කරගත්ත දේ ගැන කියනවා. බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තේ ඉඳගෙන කියනවා මට නම් එහෙම කවුරුත් ඇත්තේ නැහැ, මට නම් ඒ විදිහේ වස්තු සම්භාරයක් නැහැ, මට ඒ විදිහේ රැස් කරගත්ත දෙයක් නැහැ කියලා. අන්න ඒ විදිහට අර තැනත්තා කියපු එකම කණපිට හරවලා අනිත් පැත්තට කියනවා. මොකක්ද හේතුව? අන්න ඇත ඇත කියන වෙනකොට නැත නැත කියන සුඛයක් තමයි තියෙන්නේ. දැන් පහුගිය දවසක යම්කිසි අවස්ථාවක ওই ස්වාමීන් වහන්සේලා පිරිසක් අපි එකතු වෙලා යම්කිසි වෙහෙසකාරී වැඩක යෙදුණා. ඉතින් වැඩක යෙදිලා පැය ගණනාවක් ගියාට පස්සේ ඔන්න පොඩ්ඩක් ඉතින් දැන් වෙහෙස නිසාම බිම වැටිලා. වැටිලා පොඩ්ඩක් ඉතින් කයි වාරුවක් ගගහා ඉන්නවා. එතකොට තව ස්වාමීන් වහන්සේ කෙනෙක් මට ලං වෙලා කියනවා. ඉතින් බලන්න ස්වාමීන් වහන්සේ අපි ඉතින් කොහොම ඉඳපු කට්ටියද නේ දැන් මෙහෙම ඉන්දියට වැටිලා කියලා කියනවා. අන්න හමුන්ගේ අතීත පිළිබඳ යම් කිසි මොහොතකයක් ඉදිරිපත් කරනවා. නමුත් ඒ වෙනුවට මට ගැළපීලා උත්තරේ තමයි මොකද්ද? හැබැයි ඉතින් පැදුරෙන් කවදාවත් බිමට වැටෙන්නේ නැහැ. ඔතනින් බිමට වැටෙන්න හැකියාවක් නැහැ. ඊට වැඩිය උඩ තැනක හිඳියොත් අන්න ඒ උසට සාපේක්ෂව ඒ විභවයට සාපේක්ෂව බිමට වැටීමක් තියෙනවා. අන්න ඒ වෙනුවට අන්න පැදුරෙන් නම් වැටෙයි කියලා බයක් ඇති කරගන්න හේතුවක් නැහැ. ඉතින් ඔන්න ඒ විදිහේ යම් කිසි අතහැරීමක් තුළින්ම යම් කිසි විදිහක සැනසීමක් ලං කරගන්න පුළුවන් කියලා අදකින්න පුළුවන්. දැන් අපි මේ වැටිලා ඉන්න ප්‍රතිපදාව ඒ යම් තාක් විදිහකට මෙන්න මේ බාහ්‍ය පිළිබඳ මිදීමක් ඇති කරගන්න දරන උත්සාහයක් තමයි තියෙන්නේ. බය පිළිබඳ තමන්ගේ හිතේ තියෙන පීඩාව අඩු කරගන්න දරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මොකද්ද? මෙන්න මේ සීලයක් මාත්‍රයෙන්ම යම්කිසි සිල්පද පහක් රැකීම මාත්‍රයෙන්ම තමුන් යම්කිසි බයෙන් මිදීමක් වෙනවා. අර විදිහට හිතේ ඇතුළත ඇති වෙන බයෙන් මිදීමක් වෙනවා. මොකද්ද සඳහන් කරනවා? යම්කිසි කෙනෙක්ට සතුන් මරණ කෙනෙක්ට සතුන් මරණ කෙනෙක්ට යම්කිසි බයක් වෛරයක් පරලෝව පිළිබඳ බියක් හිත ඇතුළෙන් යම්කිසි දුකක් ඇති වෙනවද? ඒකෙන් වැළකීම් මාත්‍රයෙන්ම ඒකෙන් ඉවත් වීම මාත්‍රයෙන් මේ තැනැත්තට ඒ දුක නැති වෙලා යනවා. ඊළඟ කාමයේ වර්ධවා හැසිරෙන පරාඹුවන් කරා පරසැමියන් කරා යන කෙනෙක්ට අන්න ඒකෙන් වැළකීම් මාත්‍රයෙන්ම ඒ විදිහේ පීඩාවක් බියක් කරදරයක් ඇති වෙයි කියන දුක අඩු කරගන්න පුළුවන්. ඒ විදිහේ බියක් තියෙනවා නම් ඒක අඩු කරගන්න පුළුවන් කියලා සඳහන් කරනවා මෙන්න මේ සීලේ මාත්‍රයෙන්ම. එතකොට අර අන්න ඕක තමයි මේ ශාසනයේ තියෙන සැනසීම. මොකද්ද? කොච්චර නරක ජීවිතයක් කොච්චර අපරාධ කරමින් ගත කරන ජීවිතයක් ගත කරන් මොකද අන්න යම් කිසි දවසක සීලයක හික්මෙන්න පුළුවන් වුණොත් අන්න ඒ මාත්‍රයෙන්ම ඒ සාපේක්ෂවම යම් කිසි හිතේ ඒ ඇති වෙන්න තියෙන බයක් පීඩාවක් දුකක් කරදරයකින් මිදුණා කියලා හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් සීල් සමාදන් වෙලා පරණ පව් ගැන අඩා වැලපිමින් බියවෙමින් ඉන්න කට්ටිය ගැන නෙමෙයි ඔය කියන්නේ. ඒ වෙනුවට අන්න අතීතේ කොසේ වෙතත් අද ඉඳලා හික්මෙනවා, මම මේ දැන් ඉඳලා හික්මෙනවා කියලා අදහසක් ගත්තොත් අනේ එතන ඉඳලා ඉදිරියට යන එතර ඉඳලා මෙන්න මේ ඒ සීලේ මාත්‍රයෙන්ම, ඒ සමාදන් වීම මාත්‍රයෙන්ම කොහොමද බියක් සැකක් සංකාවක් මේ හිතේ ඇති වෙනවා නම්, අපායේ පිළිබඳ බියක් ඇති වෙනවා නම්, එහෙම නැත්නම් මේ හිත ඇතුලෙන් දෙස් දීමක බියක් ඇති වෙනවා නම් ඒකෙන් අත් මිදෙන්නේ කියලා සඳහන් කරනවා. ඒ සීලයක් සමාදන් වීම මාත්‍රයෙන්ම කොහොමද ඒකෙන් දුරස් වෙන්නේ කියලා සඳහන් කරනවා. අන්න ඒ වගේ සැනසීමක් හොයාගෙන යන ගමනක් තමයි තියෙන්නේ. දැන් අර අඟුලිමාල කතාව අපි යම් පමණකට ඉතින් අන්තයකට ගියපු කතාවක්, ලොකු පාප කර්ම ප්‍රමාණයක් සිද්ධ කරපු කතාවක්. නමුත් මෙන්න මේ සමාදන් වීම මාත්‍රය තුලින්ම සැනසීමක් ලැබෙනවා පේනවා. අර විදිහට අර වගේ ජීවිත ගණනාවක් නැති කරමින් විනාශ කරමින් ඉන්දියාවේ මොකද යම් කිසි අවස්ථාවක හික්මීමක් ඇති කරගත්තා. අන්න ඒ හික්මීම තුළින්ම යම් කිසි සැනසීමක් පහසුවක් අර කලින් ගෙවපු වී පීඩාකාරී ජීවිතෙන් අත්මිඳීමක් දක්නට ලැබෙනවා අපිට ඒ කතාව තුළිනුත්. ඉතින් ඔන්න ඔය විදිහට අන සීලයක් සමාදන් වීම මාත්‍රය තුළින් අන්න මොකද වෙන්නේ මෙන්න මේ සැනසීමක් අපිට ලං වෙනවා කියලා දකින්නට පුළුවන්. ඉතින් ඒ විදිහට සීලයක් සමාදන් වුණ කෙනෙක් මෙන්න මේ විදිහ ප්‍රතිපදාවකට වැටුණොත්, මේ විදිහේ හිත පුරුදු කරන හිත වඩන ප්‍රතිපදාවකට වැටුණොත් අන්න ඒ ප්‍රතිපදාව තමයි මේ තැනැත්තට නිශ්චිත වශයෙන්ම මේ බය කියන දේ හිතෙන් අයින් කරගන්න, මේ බියවීම හිතෙන් දුරු කරගන්න හේතු වෙන්නේ. ඉතින් ඒ සඳහා යම් කිසි වැඩ කටයුත්තක් කරන්න තියෙනවා, යම් කිසි ප්‍රතිපදාවක හික්මෙන තියෙනවා. ඉතින් ඒ හික්මීම් පමණින් ඒ විදිහට කටයුතු කිරීම පමණින් අන්න අර හිත ඇතුලෙන් නැగిලා එන බිය පීඩාව වෙහෙස ටිකෙන් ටික අඩු වෙනවා කියලා දක්නට පුළුවන්. තමුන්ගේ අර රැස් කරගත්ත වස්සු සම්භාර ඒ එකතු කරගත්ත දේවල් වලින් යම් යම් පීඩා මතුවේයි කියලා සැක සංකා මතු වුණත් ඒක දුරු කර ගැනීමේ ස්ථිරව දුරු කර ගැනීමේ ප්‍රතිපදාවක් තමයි අපි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි හිතමු මේ වගේ සිහිය පුරුදු කරගන්න වැඩකට බැස්සත් ඔන්න ඒ බිය කියන එකම තමයි ඉතින් මුලින් හරස් වෙන්නේ. ඒක නැති කරන්න දරන උත්සාහයටත් ඒ බියම හරස් වෙනවා. ඉතින් ඔන්න විටක කෙනෙක්ට හිතෙනවා මේ හිත ඇවිස්සලා එනකොට මේ විදිහට වාඩි වෙලා ඇවිදිමින් මේ සිහිය පුරුදු කරනකොට අර කුණු කන්දල් ටික ඇවිස්සලා එනකොට මෙතනතර අමුතුම විදිහේ බියක් ඇති වෙනවා. තමුන්ගේ යම් කිසි මනස විකෘති වෙයි වගේ අදහසක්, එහෙම නැත්නම් මේ පීඩාව මට දරා ගන්න බෑ වගේ අදහසක් යම් කිසි විදිහක බියක් ඇති වෙනවා. ඉතින් ඇත්තටම ඔය වැඩේට බැසගත්ත ගමන් හරියට මේක කරන්නත් කලින් තමයි බිය ඇති වෙන්නේ. ඉතින් මොකද කරන්නේ, වහාම ක්‍රියාත්මක කරන පරිදි ඒ බිය හේතු කොටගෙනම පලා යන ආකාරයක් අපිට දකින්න පුළුවන්. ඉතින් තමුන් මේ විදිහේ අන්න තමුන්ගේ ජීවිත ආසාව බිය මෙන්න මේවට හරස් වුණා කියලා අපිට දක්නට පුළුවන්. ඊළඟට සාමාන්‍යයෙන් ඔය පරයන්කේක වාඩි වෙලා ඉන්නකොටත් ඒ අවස්ථාවේදී අන්න ඒ වේලාව අපි හිතමු විනාඩි 20ක් 30ක් 40ක් ගත කරනකොට අන්න වේදනාව නැగిලා එනවා. මෙන්න මේ වේදනාව බොහෝ විට උග්‍ර වෙලා එනවා. අන්න ඒ වේදනාව දැකීම තුලිනුත් මේ තැනත් මොකද කරන්නේ, අන්න බිය වෙනවා. මගේ ශරීරයට යම් කිසි ආපදාවක් එයිද දන්නේ නැහැ, මගේ කකුල කැඩිලා යයිද දන්නේ නැහැ, මගේ කොන්ද අමාරුව ස්ථීරව වැඩි වෙලා යයිද දන්නේ නැහැ කියලා ඔන්න ඔය විදිහට අර නැගෙන වේදනාවත් බියකට කාරණයක් විදිහට, බියකට හේතුවක් විදිහට ගෙන හැර දක්ව ගන්නවා. ඒකෙන් පලා යන්න හේතු කාරණාවක් විදිහට ගෙන හැර දක්ව ගන්නවා. නමුත් අන්න ටිකක් වෙලා ඉඳලා බැලුවොත් තේරෙනවා ওই විදිහට මේ පරයන්කේ වාඩි වෙලා ඉන්දියා කියලා මැරිච්ච කෙනෙක් තාම නම් හොයාගන්න ලැබිලා නැහැ. ওই විදිහට වේදනාවෙන් දැන් කකුල කැඩේ, කයින් කකුල කැඩේ කියලා හිතුණාට මොකද, කකුල කැඩිච්ච කෙනෙක් තාම හොයාගන්න නැහැ. ඒ වෙනුවට ඒකන මුහුණ දුන්නොත් තමන්ගේ හිත විසින්ම මෙන්න මේ ඇති කරන බිය, මෙන්න මේ බිය හේතුවෙන් අපේ හිත ඇතුළෙම බලා යන ආකාරයක් ඇති වෙනවා කියන එක දකින්න පුළුවන්. මේ බියට ටිකෙන් ටික මුහුණ දීමක් ඇති කරගත යුතුයි. මෙන්න මේ වේදනාව නැමැති බියට ටිකක් මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඇති කරගත යුතුයි කියලා දකින්න පුළුවන්. එහෙම මුහුණ දෙන කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ ඔය කියන තරම් ඕකේ දෙයක් නෑ. ඔය වේදනාව කියන එක ඔය කියන තරම් නපුරු ආකාරයක් නෑ. ඔය හිතෙන් මවලා පෙන්නන තරම් නපුරු ආකාරයක් නෑ. ඒකට යම්කිසි මුහුණ දීමේ ශක්තියක් ඇති කරගන්න පුළුවන් කියලා අදකින්න පුළුවන්. මේක හරියට අනුන්ගේ වේදනාවක් වගේ බලා ඉන්න පුළුවන්, යම් කිසි දුරස්ත භාවයක් අදකින්න පුළුවන්. ඒ වගේ මේ හැම වේදනාවක් ආපු වෙලාවක හොඳට සිහිය පිට යන්නෙම නැතුව මේ කයේම පිහිල්ලා තියෙනවා කියලා අදකින්න පුළුවන්. යම් කිසි දෙයක් හිතමින් කල්පනා කරමින් මුලාවට පත් වෙන්න උත්සාහ කරත් නැවත නැවත ඇවිල්ලා මෙහිම වැටෙන බවක් අදකින්න පුළුවන්. මේ කයටම නැවත නැවත අවධානය එන බවක් අදකින්න පුළුවන්. අන්න වේදනාවේ ආනිසංස පැත්තක් අදකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට ටිකෙන් ටික පොඩ්ඩක් මුහුණ දුන්න කෙනෙක්ට, ඒ විදිහේ ශක්තියක් තමන් තුළ දියුණු කරගත්ත කෙනෙක්ට, ඉතින් අන්න ඒ වගේ මේ බියට මුහුණ දීමක් තමයි අපිට ටිකෙන් ටික ඇති කරගන්න ඕනේ. ඉතින් එහෙම බියට මුහුණ දෙනකොට අන්න අර කලින් වගේ හැම දෙයකටම හඬා වැළපෙන ගතිය තමුන්ගෙන් ටිකක් දුරස් වෙලා යනවා කියන එක මේ තැනත්තට ටිකෙන් ටික ලං කරගන්න පුළුවන් වෙයි. කලින් ඔළුව කැක්කමක් හැදුනත් යම් කිසි පොඩි ශරීර පීඩාවක් ආවත් පැනඩෝල් ගහලා වේදනානාශක ගහලා ඇදපු ජීවිතේ වෙනුවට මෙන්න මේ ඔළුව කැක්කුමට මුහුණ දෙන ස්වභාවයක්, යම් කිසි ලෙඩක් රෝගයක් අහම ඒකින් පලා යන වෙනුවට නොයේකුත් උග්‍ර බෙහෙත් ගහලා ගහලා ඒක සම්පූර්ණයෙන් නැති කර ගන්නව වෙනුවට, ඒකෙන් දුරු වෙනව වෙනුවට අන්න පොඩ්ඩක් පුළුවන්ද මෙන්න මේ අසනීපෙත් එක්ක කල්ගත කරන්න. මේ පැනඩෝල් එකෙන් පිළිසරණක් ලබනව වෙනුවට මෙන්න මේ ආපු ඔලුව කැක්කුමත් එක්ක ටිකක් කල්ගත කරන්න පුළුවන්ද, මේ අසනීපෙට ටිකක් මුහුණ දෙන්න පුළුවන්ද කියලා යම් කිසි විදිහක බියේහි දුරුවීමක් දක්නට පුළුවන්. දැන් අපේ ගෙවල් අසල ඒ කීර්තිය යම් කිසි දොස්තර මහත්තෙක් ඉන්දිය, මේ මහත්තයා ගැන යන කීර්ති රාවය මොකද්ද? මේ දොස්තර මහත්තයා ළඟට ගියොත් එක බේත් වේලක් දෙකක් ගන්නකොට අන්න මේ අසනීපේ නිට්ටාවටම සුව වෙලා යනවා, සම්පූර්ණයෙන් දුර වෙලා යනවා කියලා. ඉතින් බොහෝ පිරිසක් තමුන්ගේ අසනීප වෙච්ච දූ දරුවෝ පවුලේ කට්ටිය අරගෙන අන්න අර දොස්තර මහත්තයාවම හොයාගෙන යනවා. ඉතින් මොකද්ද මේ වෙන්නේ? අනේ යම් කිසි හෙම්බිරිස්සාවක් හැදුනත් ඉතින් නියුමෝනියාවට දෙන බේත තමයි දෙන්නේ. ඉතින් ඒක බිව්ව ගමන් එක වේල දෙක බොනකොට හොඳ වෙලා යනවා, සුව වෙලා යනවා. එහෙම නැතුව නියමාකාර බෙහෙතක් දෙන කෙනෙක් ඉදියොත්, නියමාකාර ඒ අසනීපෙට සුදුසු බෙහෙතක් දෙන කෙනෙක් ඉදියොත් අන්න මොකද වෙන්නේ? මේ අසනීපෙ සුව වෙන්න සමහර විට සතියක් දෙකක් ගත වෙන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ? දවසෙන් දෙකෙන් හොඳ කරගන්න අර මනුස්සයා ගාවටම යනවා. ඉතින් නියුමෝනියා හැදිච්ච දවසට අනේ එදාට ඉතින් පරලෝ තමයි. කොරෝනා හැදිච්ච දවසට එදාට ඉතින් පරලෝ තමයි. මොකද හෙම්බිරිස්සාවටත් කොරෝනා බෙහෙත් බීලා ඒ සඳහා අර විදිහේ ප්‍රබල බෙහෙතක් අරගෙන. ඉතින් මේ තැනත්තාගේ ශරීරේ දැන් ඒ වගේ පොඩි පොඩි බෙහෙත්වලට අහන්න නැති ආකාරයක් දියුණු වෙලා තියෙනවා. අන්න ඒක නිසාම තමයි මේ නැවත නැවත ලොකු බියකට මුහුණ දෙන්න වෙන්නේ කියලා අත්දකින්න පුළුවන්. අර පොඩි බිය නැති කරගන්න ගිහිල්ලා අන්තිමට ඊට වැඩිය බියක් දුකක් කරදරයක් සමුන්ට ළඟා කරගත්තා. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් මේ ආපු අසනීපෙට පොඩ්ඩක් මුහුණ දෙන්න පුළුවන් වුණොත් අර බේත් අහුරු අහුරු බීලා මේ ජීවිතේ පවත්වන වෙනුවට, වේදනානාශක ගහලා මේ ජීවිතේ පවත්වන වෙනුවට අන්න මේ ආපු දුකත් එක්ක ඉඳලා ඔලුව කැක්කම පොඩ්ඩක් නැති වෙනකන් පොඩ්ඩක් බලාගෙන ඉන්න පුළුවන්ද අමාරුවෙන් වුණත් කියලා අන්න ඒ වගේ වෙනසක් ඇති කරගන්න හේතු වෙනවා මෙන්න මේ නැවත නැවත අපිට එන මේ බිය සැක සංකාවලට මුහුණ දීම තුළින්. ඒ විදිහේ නැවත නැවත ඒවා ඉදිරිපත් වෙන දේවල් වලට හිත තුළ ශක්තියක් ඇති කර ගැනීම තුළින්. එහෙම නැත්නම් අපි ගොඩක් දුරට මේ ගෙවන ජීවිත ඉතින් මේ බියට නතු වෙච්ච ජීවිත තමයි ගෙවන්නේ. බියෙන් සැලමින් ගත කරන ජීවිත තමයි ගෙවන්නේ. තමුන්ගේ ජීවිතය ගැන පොඩ්ඩක් ආපස්සට හැරිලා හිතලා බැලුවාම මෙන්න මේ නොයෙකුත් පුද්ගලයෝ සනසමින් නොයෙකුත් පුද්ගලයෝ පිළිබඳ යම් කිසි දුකක් කරදරයක් වෙයිද දන්නේ, ඒගොල්ලෝ විඩාවකට පත් වෙයිද දන්නේ කියලා අන්න ගෙවපු ජීවිතයක් තමයි පේන තියෙන්නේ. එහෙම නැත්නම් තමුන්ගේ දූ දරුවන්ට අවශ්‍ය කියන සියලුම දේවල් ලබා දෙමින් ඒගොල්ලන්ගේ සියලුම අවශ්‍යතා ඉටු කරමින් කල්ගත කරන ජීවිතයක් තමයි තියෙන්නේ. නමුත් අන්න ඒ දරුවා දවසක ගිහිල්ලා සමාජයට වැටුනොත්, ඒ සමාජයට මුහුණ දෙන්න දවසක් ඉදිරිපත් වෙලා ආවොත් එදාට සුළු බියක්වත් සුළු කරදරයක්වත් දුකක්වත් දරාගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ තුළින්ම අන්න මොකද වෙන්නේ? යම් කිසි ඒ සමාජයට මුහුණ දෙන්න නුසුදුසු ඒ විදිහට ශක්තියක් නැති තැනැත් එක්ක හැදුවා. අර ආදරය තුළින් ඉතින් වැඩක් නැහැ හැබැයි. ඉතින් දවසක එක්ක දිවි නාගත්තා කියලා නැත්නම් යම් කිසි විෂම පුරුෂයෙක්ට කාන්තාවකට අහුවෙලා අන්න තමුන්ගේ ජීවිතය විනාශ කරගත්තා. මත්ද්‍රව්‍යයකට අහුවෙලා තමුන්ගේ ජීවිතය විනාශ කරගත්තා කියලා ආරංචිය කහන්න පුළුවන්. ඉතින් ඔය ආරංචිය ඇහෙන්නේ මොකද මේ අන්තිම වෙච්ච සිදුවීම වෙච්ච අවස්ථාවේද? නෑ, ඒ වෙනුවට අර කාලයක් තිස්සේ ඒ විදිහට හදමින් ලොකු කරමින් ඒ විදිහට සියලුම අවශ්‍යතා සපුරමින් කල්ගත කරනකොටම දැනගන්න ඕනේ මේ විදිහේ ආරංචියක් මේ විදිහේ බියක් මට දවසක අනිවාර්යෙන් ළඟා වෙලා එනවා. මොකද හේතුව? අන්න අර වැරදි ප්‍රතිපදාවක ඉක්මීම තුලින් ඒ වෙනුවට දරුවෙට උනත් තමන්ගේ වැඩ ටික පොඩ්ඩක් කරගන්න හුරු කරගන්න පුළුවන්. බස් එකක ඒ විදිහට කෝච්චියක ගමන් කරන්න පොඩ්ඩක් හුරු කරන්න පුළුවන්. දැන් ඒ විදිහට මෙන්න මේ යම් කිසි මේ සමාජයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් තැනැත්තෙක් හදන්න පුළුවන්ද කියලා අන්න ඒ විදිහේ වෙනසක් අපි තුල ඇති කරගත යුතුයි. අර පොඩි පොඩි බියවල් ඉදිරිපත් වෙලා දවසක මහා බියක් ලං කරගන්නවට වැඩිය මෙන්න මේ පොඩි පොඩි බියවල් වලට හරි කමක් නැහැ. අන්න මුහුණ දෙන්න පුළුවන් ද කියන ශක්තියක් තමයි දිනු කරගන්න තියෙන්නේ. ඉතින් ඔහොම වඩනකොට අපිට නොයෙකුත් අවස්ථාවල අත්දකින්න පුළුවන් මේ ජීවිතේ නොයෙකුත් දේවල් අල්ලගෙන අපි කොහොමද මේ බියෙන් සැලෙන්නේ? නොයෙකුත් විදිහට නොයෙකුත් පුද්ගලයෝ කොහොමද මේ බිය ගැන නොයෙකුත් දේවල් ප්‍රකාශ කරන්න කියලා අත්දකින්න පුළුවන්. දැන් මේ බහුගේ කාලේ වෙනසත් එක්ක මොකද දැන් ඔය සූම් තාක්ෂණය ගොඩක් ඉදිරියට ගිහිල්ලා තියෙනවානේ. ඉතින් ඔය YouTube එක බැලුවාම තේරෙනවා මොකද මේ සූම් සෙෂන්ස් හැක් කරන කට්ටියත් වෙනම ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? අනේ පොඩි දරුවෝන්ගේ යම් කිසි පාසලක් පවත්වනවා නම් ඔන්ලයින් පාසලක් පවත්වනවා නම් මොකද කරන්නේ? මේ දැනත්තා ලොග් වෙලා ගිහිල්ලා අර දරුවෝ මැද්දෙන් පැනලා මොකක් හරි ගොම් ප්‍රශ්නයක් අහනවා. ඉතින් ගුරුවරයා බලනවා මේ මොකෙද්ද මේ කියලා. ඊට පස්සේ අර පොඩ්ඩක් අර සෙෂන් එක ඉතින් පොඩ්ඩක් කඩා කප්පල් කරලා විනාඩි 5-10ක් ගත කළා. මේ තැනැත්තා ඒකේ වීඩියෝ එක හදාගෙන ඉතින් අනේ ඒක තමුන්ගේ YouTube channel එකට upload කරනවා. ඉතින් ඔන්න වගේ දේවල් දක්නට පුළුවන්. සූම් හරහත් බිය එනවා කියලා දක්නට පුළුවන්. ඉතින් කට්ටිය නොයෙකුත් සැලසුම් හදනවා, නොයෙකුත් plan ගහනවා. මේ සූම් තාක්ෂණය කොහොමද අපි මේ විදිහට බියක් ඇති නොවන විදිහට පාවිච්චි කරන්න කියලා. ඉතින් නොයෙකුත් සැලසුම් අදහස් උදහස් හදනවා. ඒ විදිහට සැලසුම් ගෙන හැර දක්වනවා. ඉතින් අන්තිමට මට නම් හිතුණ දේ තමයි මෙන්න මේ බිය නැති කරන්න ගිහිල්ලා තමයි වැඩියම බියක් ඇති වෙලා තියෙන්නේ. අර විදිහට සැලසුම් ගෙන හැර දක්වන්න ගිහිල්ලා තමයි වැඩියම බියක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්න අහන කට්ටියට ප්‍රශ්න අහන්න දෙන්න නැතුව ඉන්න, ඊට පස්සේ පාස්වර්ඩ් දාන්න, අන්න විදිහට දැන් ගත්ත ප්‍රයෝජනේ නැති වෙන තරමට, මේ කරපු වැඩේ නැති වෙන තරමට අන්න ආරක්ෂක විධිවිධාන හදාගෙන කටයුතු කරන්න තමයි උත්සාහවත් වෙන්නේ. ඒ විදිය ආයාසයක් තමයි ගන්න. හරියට අර ශ්‍රී ලංකාවේ ගතිය තමයි. ඉතින් වෙනමකුත් නැහැ. අර කාලයකට කලින් ෆුල් ෆේස් හෙල්මට් දාගෙන කට්ටිය ගිහිල්ලා බැංකු දෙක තුනක් බිඳලා අන්තිම වෙන මොකද කරේ? අන්න ෆුල් ෆේස් හෙල්මට් තහනම් කළා. ඉතින් හරියට නිකන් මේ ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන යන හැම එක්කෙනාම බැංකුවක් බිඳින්න යන ස්වරූපයක් තමයි අන්තිමට පේන්න ගත්තේ. එකෙක් දෙන්නෙක් ගිහිල්ලා බැංකුවකුත් බිඳිනවා තමයි. නමුත් ඊට වැඩි ලක්ෂ ගාණක් තමුන්ගේ ආරක්ෂාව සඳහා මේක දාගෙන යනවා. නමුත් මොකද කරන්නේ? අන්න ආරක තහනම් කරලා දානවා. ඒ වෙනුවට අන්න මොකෙක් හරි කමන්නේ හැක් කරන එකට පොඩ්ඩක් ඉඩ දුන්නාම ඒකයි ඉතින් ඔන්න වැඩි වුණා. චැට් එකේ මොකක් හරි කුණු හරප ටිකක් ලියලා දායි. ඒව නැත්තම් වීඩියෝ ඔන් කරලා තමුන්ගේ හෙළුව පෙන්නයි. ඔතනින් එහාට දෙයක් නැහැනේ. ඔතනින් එහාට කරන්න දෙයක් නැහැ. අන්න ඒ විදිහට යම් කිසි විදිහක මේ බියෙන් පලා යනවා වෙනුවට, බිය නැති කරගන්න සැලසුම් ගහනවා වෙනුවට, කොරෝනා නැති කරගන්න සැලසුම් ගහනවා වෙනුවට අන්න ඒකට පොඩ්ඩක් මුහුණ දෙන්න පුළුවන්ද? මේකින් එන දුක කරදරේ පොඩ්ඩක් දරා ගන්න පුළුවන්ද කියලා වෙනසක් තමයි අපි තුල ඇති කරගන්න යන්නේ. ඉතින් මේ දරණ ප්‍රතිපදා, මේ වඩන උත්සාහය අන්න ඒ වගේ දෙයක්. මේ සිහිය වඩනවා කියන්නේ ඒ වගේ දෙයක්. නොයෙකුත් බිය අදහස් උදහස් ඇති වෙලා එනවා. නොයෙකුත් යෝජනා එනවා. මේකෙන් අපි නොකරෙමු, මේක කරන්න ඕනේ කියලා නොයෙකුත් යෝජනා එනවා. කොයි දේ ආවත් අන්න පොඩ්ඩක් පැත්තකට කළා තියන්න පුළුවන්ද? මේ බිය විදිහට අත්දකින්න පුළුවන්ද? මට නොයෙකුත් මේ සැක සංකා මතුවෙලා එන්නේ මගේ හිත තුළින්ම මේ ඇති කරන බියක් නිසා කියලා අත්දකින්න පුළුවන්ද කියලා බැලුවොත් අන්නේ තැනත්තට ඒ වගේ සැනසීමක් ටිකෙන් ටික ලං කරගන්න පුළුවන්. ඉතින් ඔය සැනසීමේම යම්කිසි සන්ධිස්ථානයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද මෙන්න මේ විදිහට සතිමත් බව හරි සිහිය හරි වඩාගෙන යනකොට ටිකෙන් ටිකේ තත්ත්වෙ දියුණු වෙනකොට අන්න තමන්ගේ හිත ඇතුලෙන් මේ ඇති වෙන බිය ටිකෙන් ටික මුහුණ දීමෙන් ඉවත් කරනකොට මේ තැනතරේ යම්කිසි දවසක අභීත ප්‍රකාශයක් කරන්න පුළුවන් තත්ත්වයක් උදාවෙලා එනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේ තැනැත්ත කැමති නම් මේ විදිහේ ප්‍රකාශයක් කරනවා කියලා සඳහන් කරනවා. මොකද්ද කරන ප්‍රකාශේ? මම මෙන්න මේ විදිහට අපාය හතරක් තියෙනවා. නරකය කියලා අපායක් තියෙනවා, තිරිසන් අපාය කියලා අපායක් තියෙනවා, ඊළඟට ප්‍රේත අපාය කියලා අපායක් තියෙනවා, යක්ෂ අපාය කියලා අපායක් තියෙනවා. ඔන්න ඔය හතරෙන් මම අත් මිදුණා කියලා මේ තැනැත්තා අභීත ප්‍රකාශයක් කරනවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ ප්‍රතිපදා වැඩිම තුලින් අන්න අර වගේ අපාගත වෙන ස්වරූපයක් මා තුළ තිබුණද අන්න ඒකෙන් අත් මිදුණා කියලා සඳහන් කරනවා. මොකද්ද? මෙන්න මේ තමන්ගේ හිත තුළ තියෙන සැනසීම, හිත තුළ තියෙන වෙනස, හිත තුළ තියෙන බියෙහි අඩුවීම අත්දැකලා. ඒක තමන් විසින්ම අත්දැකලා තමයි අර විදිහේ කතාවක් කියන්නේ. අර විදිහේ නරක තැනකට යන විභවයක් මා තුළ තිබුණා නම් අනේ විභවය මගෙන් දුරු වෙලා ගියා. දැන් අපි පොඩ්ඩක් හිතලා බලමු, ඔය අපාය කියන ඒවා නේ ගිහිල්ලා බලා ගන්න ඕනේ නැහැ. මේ තමන් තුළම තියෙනවා. මේ හිත ඇතුළෙම තියෙනවා. දැන් අපි කියමු යම් කිසි අපිට ලොකු තරහක්, ද්වේෂයක් ඇති වෙනකොට අපේ හිත තුළ කොයි විදිහේ තදවීමක්, තෙරපුමක්, කොයි විදිහේ ආතතියක් එකපාරට නැගලා එනවද කියලා බලන්න. තමුන්ගේ ශරීරය තුළ කොයි විදිහේනම් ඇවිස්සීමක් වෙනවද කියලා බලන්න. හෘද ස්පන්දනය කොයි විදිහට වැඩි වෙනවද කියලා බලන්න. අන්න ඔය ස්වභාවේ අපිට අඳුන්නන්න පුළුවනි ඔය යම්කිසි ඔය වගේ අපායක ස්වරූපයක් විදිහට. මොකක්ද අන්න අර අසුරයෝ කියන අපායේදී ඒ සත්‍යයන්ගේ ස්වභාවය මොකද්ද? අන්න නැවත නැවත කා කොටා ගන්නවා. මේ විදිහට විපතක්, බියක්, කරදරයක් එයි කියලා ලොකු ද්වේෂයකින් නැවත නැවත එක එක්කෙනා කා ගන්නවා. කා ගන්නවා, එක එක්කෙනාට විපත් කර ගන්නවා. අර ද්වේෂෙන් නැවත නැවත මත් වෙලා අර විදිහට ළඟව ඉන්න කට්ටියට විපත් කරගන්නවා. ඔන්න ඔය දුක් වේදනා නැවත නැවත විඳිනවා. අන්න ඒ ඇතුළ හිත ඇතුළත තියෙන ස්වභාවෙම අන්න යම්කිසි දවසක ගිහිල්ලා චිත්‍රයක් අඳිනවා. යම්කිසි දවසක ගිහිල්ලා බීජයක් පැලකනවා. නමුත් අපිට ওই ස්වභාව අත්දකින්න පුළුවන්. අත්දකින්න පුළුවන්. දැන් ওই සර්පයෙක් ගත්තොත් සර්පයා කොයි විදිහ ආකාරයකින්ද ඉන්නේ? අපිට හිතෙනවා බොහොම නිර්භීත ස්වරූපයක් තමයි තියෙන්නේ කියලා. නමුත් අන්න බය හේතු කොටගෙනම තමයි අන්න පොඩ්ඩ එහෙම වුණ ගමන් පැනලා කන්නේ. පැනලා කන්නේ පුදුම බියකින් ගත කරන සත්වයෙක්. එතකොට අන්න හැම වෙලේම මේ දරණේ ගහගෙන අවදානින් බලාගෙන ඉන්නේ මට කොයි දිහාවෙන්නම් බියක් ඇති වෙයිද? කොයි විදිහේ කරදරයක් ඇති වෙයිද කියලා අවධානයක් පීඩකන තමයි ගත කරන්නේ. ඉතින් ඔය වගේ මිනිස්සුත් අපිට දකින්න පුළුවන් නේ කතා කරන්න ගියොත් අන්න ඇඟට පයින්නෝ. එහෙම නැත්තම් තමුන්ගේ ඒ යම් කිසි විදිහක වෙන කෙනෙක්ට පීඩාවක් කරන්න, ආපදාවක් කරන්න, නරක වචනෙන් බනින්න ওই විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් ඇත්තටම ගත්තොත් ඔය තියෙන්නේ නිර්භීත භාවයක් වෙනකොට බියක් තමයි හිත ඇතුළත තියෙන්නේ. බියක් තමයි හිත ඇතුළත තියෙන්නේ. ඔය වෙන අනිත් සාමාන්‍ය කට්ටියටත් වැඩිය බිය වැඩ කරන පුද්ගලයෝ තමයි මේ විදිහට ලොකුවට වටපිටාවට බැනලා කරලා අන්න තමුන්ගේ ආධිපත්‍යයක් පතුරවගෙන කල් ගෙවන්න හදන්නේ. අන්න බිය අපිට යම්කිසි ආකාරයකින් අත්දකින්න පුළුවන්. අන්න ඒ විදිහ මෙන්න මේ අපායකට යන යම්කිසි ස්වරූපයක් මා තුළ තිබුණා නම් අන්න ඒකෙන් මම අත් මිදුණා කියලා මේ තැනත්ත සඳහන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. විශේෂ අමුතු මුකුත් කරලා නෙමෙයි, ඔන්නේ වඩන ප්‍රතිපදාවම. ඔය සාපේක්ෂව අත්දකින්න සැනසීමම ටිකෙන් ටික වැඩි වෙලා ගිහිල්ලා යම්කිසි දවසක තමුන්ට ඒ විදිහේ ශක්තියක්, විශ්වාසයක් දිනු වෙලා එනවා. මං අර විදිහේ අපායකට, අර විදිහේ භයානක බියකට ලක් වෙන්නේ නැහැ කියන විශ්වාසයක් දිනු වෙලා එනවා. ඉතින් එවැනි වූ විශ්වාසයක් සඳහා, එවැනි වූ විශ්වාසයක් ටිකෙන් ටික ගොඩනගා ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මම හිතන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටිනා ධර්ම දේශනාවක් අපි ඉදිරිපත් කළා. බය සම්බන්ධයෙන්, බය කියන්නේ කාමයන්ට කියන තවත් නමක් සහ බය වර්ග අපිට හඳුන්වලා දීලා, වගේම බියෙන් තැතිගත්තේ අය විවිධ බලවේග පස්සේ ගිහින් බාහිරින් සැනසීම හොයන වෙනුවට අපි කොහොමද අපි තුළින්ම මේ බය නැති කරගෙන සැනසීම හොයාගන්නේ කියන කාරණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම ධනිය ගෝපාල කතාවස් ආශ්‍රයෙන් ගිහියන්ට තියෙන ඇති සත්‍ය ගැන සත්‍යයක් සහ පැවිද්දන්ට තියෙන ඇති සත්‍ය ගැන සත්‍යයක් කියන කාරණයක් පැහැදිලි කරා. ඒ වගේම මේ සීලේ මාත්‍රයෙන්ම කොහොමද බයෙන් සහ දුකෙන් නිදහස් වෙන්නේ කියන කාරණයක් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා. ඒ වගේම මේ සතිය පැවැත්වීම තුළින් මේ බය නැති කරගන්න අපිට පාර හදාගන්න මාර්ගයක් හදාගන්න පුළුවන් වුණත් ඒ සතිය වැඩිීමේ අතරතුර ඇති වෙන බය කොහොමද ඒවට අපි මුහුණ දෙන්නේ කියන කාරණේත් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා. මේ ඇත්තට මට මගේ අත්දැකීමක් කිව්ව ස්වාමීන් වහන්සේ මම මුල්ම කාලේ එහෙම භාවනා කරනකොට පරයන්ගේ කියනකොට එක අවස්ථාවකට මට දැනුණා මගේ කකුල පිච්චෙනවා වගේ. ඇත්තට මගේ හිත කකුල පිච්චෙනවා කියලා. ඒ බොහොම අමාරුවෙන් ඉවසගෙන ඉන්න අතර එකපාරට මම සැරුණයි පිච්චෙන ඒ රස්නි වැඩි වෙලා වගේ දැනලා කකුල මුකුත් නැහැ කකුල හැම තිබුණා. මේ ඒ වුණාට මට ඒ අවස්ථාව මතක් වුණා ඔබ වහන්සේගේ මේ ධර්ම මේ ධර්ම දේශනාවේදී. මම හිතනවා ඔබ වහන්සේ කිව්වේ අර කතාකටත් කඩාපයින් අපි අපිට නෙවෙයි වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේ ඒ
يعني රාජිකා සෑහෙන බියෙන් කල්ගත කරන කෙනෙක් වගේ මට පේන්න බැලුවම.
එහෙම නෑ කියන්නත් බෑ ස්වාමීන් වහන්ස. අපි කමටහන් වාර්තාවලට යොමු වෙන කලින් මේක අපි ආධුනිකයන් වෙනුවෙන් පාත්‍රන වැඩසටහනක් නිසා ආධුනිකයන්ට මතක් කළ යුතු මූලික කාරණා කීපයක් මතක් කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා. මම දැනටමත් මික්සලාර් එකට මේක ෂෙයා කරා. තව ටිකකින් Zoom එකට ෂෙයා කරන්නම්. දැනට මේ මම ස්ක්‍රීන් එකේ එක ෂෙයා කරනවා. දැන් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුදැන්ම මත තමයි අපි මේක ලෑස්ති කරේ. ඒකදී ඇත්තටම මම හැමදාම මතක් කරන්නේ මේ ස්වාමීන් වහන්සේ කියලා දෙන මේ ක්‍රමය. ඕනම කෙනෙක්ට වයස අවුරුදු 7කින් වැඩි ඕනම කෙනෙක්ට ඇවිදින්න සහ ඉඳ ගන්න හැකියාව තියෙන ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. ඉතින් මම විශ්වාස කරනවා මේ සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාටම මේ ඒ ඉඳ ගැනීම සහ ඇවිදීම කරන්න පුළුවන් නිසා මේක කරලා පොඩි උත්සාහයක් දරන්න. මේකට ඇත්තටම තමන්ට මේක කරන්න පුළුවන් කරන්න ඕනි කියන හැකි සංඥාව ඇරුණාම වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. කිසිම ජාතියක් ආගමක් වයසක් දේශ සීමාවකින් තොරව ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා හැම දෙනාටම ආරාධනා කරනවා මේ සම්බන්ධයෙන් පොඩි උත්සාහයක් දරන්න සුපනග්‍රහයට සම්බන්ධ වෙනවා වගේම කියලා. ඒකේ තියෙන කරුණ පහක් ආශ්‍රයෙන් තමයි ස්වාමීන් වහන්සේ මේ උපදේශ පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ. පළවෙනි කාරණාව මතක් කරොත් එහෙම මේ සතිමත් බව වැඩිවීමට අවශ්‍ය වන මූලික උපදේශ සඳහන් වීඩියෝස් නිසන්නවනේ ආශ්‍රයෙන් සහ සතිපාසල ආශ්‍රයෙන් අපි මුදා හැරලා තියෙනවා. ඒ අදාළ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීමේ වීඩියෝ දෙකක ලින්ක්ස් මම දාලා තියෙනවා. ඒ දෙක බලලා ඕනම කෙනෙක්ට මේ සම්බන්ධයෙන් මූලික උපදෙස් දැනගන්න පුළුවන්. ඊට පස්සේ හැම දවසකදීම එක වෙලාවක් يعني පොඩි වෙලාවක් පුළුවන් තමයි පුළුවන් විදිහේ විනාඩි 15ක් 20ක් වගේ පොඩි වෙලාවක් මේ සම්බන්ධයෙන් යොමු කරගෙන මේ ඒ දින්සර තියෙන උපදේශ විදිහට පොඩි කාලයක් දිනපතා මේ සතිමත් ඇවිදීමේ සහ සතිමත් ඉඳ ගැනීමේ යෙදෙන්න කියලා හන්දටාට මතක් කරනවා. එහෙම කරලා අඳුම තරමේ පැය දෙකක් විතර කියන්නේ දවස් කිහිපයක් මේ විනාඩි 20 ඒවා පුහුණු කරලා පැය දෙකක් ගාම වශයෙන් විතර සම්පූර්ණ කරාම ඒ තමන්ට කොහොමද සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම තමන්ට දැනුනේ කොහොමද කියලා සරලව ඒක වාර්තා විදිහට ලියන්න. කොහොමද ඇවිදිනකොට මොනවද දැනුනේ? කකුලේ රළු බව දැනුණාද? සීතල දැනුණාද? හැරෙනකොට කොහොමද දැනුනේ? සහ පරයන්කේදී කොහොමද හුස්ම දැනුණාද? ඉරියව්ව දැනුණාද? උදරේ පිම්බීම හැකිලිම දැනුණාද? ඒව දැනුනේ කොහොමද? ඒ විස්තර තමන්ට තේරෙන විදිහට ලියන්න. එහෙම ලියලා අපිට මේ වැඩසටහනට ආධුනික කමඨාන් පිසුම් ක්‍රමයේ වැඩසටහනට යොමු කළ යුතු Google ෆෝරමය සහ ඊමේල් ඇඩ්‍රස් එකත් මේ මේ සටහනේ තියෙනවා, උපදේශ පත්‍රිකාවේ තියෙනවා. ඒ අනුව ඒ ෆෝරමයට හරි Google ඊමේල් එකට හරි තමන් ඒ ලියපු අත්දැකීම් අපිට යොමු කරන්න. ඒ එහෙම යොමු කරලා දිගටම මේ සතිමාත් ඇවිදීම සහ සතිමාත් ඉඳ ගැනීම දිගටම කරගෙන යන්න කියලා මතක් කරනවා. මොකද මේකේ ඒ ප්‍රතිලාභ ලැබෙන්න නම් කාලයක් පුරාවට දිගටම කරගෙන යන්න ඕනේ කියලා තමයි ස්වාමීන් වහන්සේ අපිට උපදෙස් දෙන්නේ. ඒක නිසා ඒ කරන අතරතුර හැම ඉරිදාවකම අපි මේ පවස්වන වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. එතකොට මේ යෝගාවචර විසින් යොමු කරපු ඒ කමටහන් වාර්තා හැමත්තම් තමන්ගේ භාවනා අත්දැකීම් කියන වාර්තා අපි මේ වැඩසටහනදී මේ ධර්මදේශනාවන් පස්සේ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළා. ඒ සඳහා අපිට උපදෙස් ලබා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඒ ගැටලුවල තියෙන ආකාරයට ඒ අදාළ පුද්ගලයන්ට අදාළ සුදුසු උපදෙස් ලබා දෙනවා. ඒ විදිහට දිගටම මේ වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක සුළු මතක් කිරීමක් කරේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් හැම දිනාටම. මම දැන් නදීප්ට ආරාධනා කරනවා අපේ කමතහන් පිරිසිදු කිරීමේ වැඩසටහනේ කමතහන් වාර්තා ඉදිරිපත් කරන්න කියලා.
බොහොමත්ම පින් රාජිකා, අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අද මේ සාගර හාමුදුරුවෝ යම් කිසි ගමනකේදීලා තමයි ඉන්නේ, සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. මේ දැනට නෑ මම හිතන්නේ, අපි කරගෙන යමු ඉස්සරහට. බලන්න පුළුවන් ඉන්නවද කියලා කනෙක්ට් වුණොත් මට පොඩ්ඩක් දන්නන්න.
මමයි ස්වාමීන් වහන්ස තාවම නම් උන්වහන්සේ සම්බන්ධ වෙලා නෑ. මං සම්බන්ධ වුණාම දැනුම් දෙන්න.
හොඳයි, අපි ඉස්සරහට යමු.
අද කමටහන් වාර්තා දෙකක් සංවාසය. එයින් පළවෙනි වාර්තාව ඉදිරිපත් කිරීමට සෝන්නාතිගෙන් අවසර ඉල්ලා සිටිනවා.
හොඳයි.
සතිමත් පර්යංකය විනාඩි 30යි. මම මෙතන හිඳගෙන සිටිනවා යයි දැනගතිමි. අවට පරිසරයේ ඇසෙන ශබ්ද නිරීක්ෂණය කළෙමි. ඉන්පසු පර්යංකයේ සිටින කය දෙස බලා සිටියෙමි. එවිට හුස්ම වැටෙන අයුරු නිරීක්ෂණය විය. පළමු හුස්ම ඉතා රළුව සහ වේගයෙන් එන යන බවත්, කෙමෙන් මෙය ඉතා සියුම්ව සාමකාමීව එන යන බවත් නිරීක්ෂණය විය. ඉන්පසු හුස්ම දැනී නොදැනී ගිය අතර යන බව හෝ එන බවක් නොදැනීම නිරීක්ෂණය කළෙමි. කිසිවක් නොදැනෙන අවකාශයක් දෙස නිරීක්ෂණය කරමින් සිටින විට පූසාගේ ශබ්දය ඇසෙනු බව දැනගතිමි. නැවතත් හිස් අවකාශය වෙත අරමුණු ඒම නිරීක්ෂණය විය. හිස හිස් අවකාශය තුළ වැකියුම් එකකට ලෙස ඇදී යන අයුරු නිරීක්ෂණය විය. මෙසේ අත්දකිමින් සිටින විට නින්ද යන අයුරු නිරීක්ෂණය විය. නින්ද සමග උඩුකය සෙමෙන් ඉදිරියට නැගෙන අයුරු දැනගතිමි. ස්වාමීන් වහන්ස, වෙනදාට නින්ද ගිය පසු ඒ බව නොදන්නා අතර අද නින්ද ගිය දෙස බලා සිටියෙමි. ඉන්පසු නින්ද අවදි වූවාක් මෙන් දැනුණු අතර සිතට වෙනදා අත් නොවැදි ප්‍රබෝධයක් නිරීක්ෂණය විය. දම්පාට ආලෝක ධාරාවක්ද පසුව කහපාට ආලෝක ධාරාවක්ද දර්ශනය විය. මෙසේ සිටින විට එලාම් එක ඇසුනි. මම දැන් පරියන්කෙන් පිටවිය යුතු බව යන සිතුවිල්ලෙන් ඇස් අර ටික වේලාවක් ඉඳ සෙමෙන් නැගිටියෙමි. වාර්තාව අවසන්. ස්වාමීන්
ඔය වාර්තාව මේ කලින් ඉදිරිපත් වෙච්ච ස්වභාවයක් තියෙනවා. එහෙම එකක් නැහැ නේද?
එහෙමනම් නෑ ස්වාමීන් වහන්ස, සමහර විට.
හරි, කමන්නේ, අපි පොඩි උපදේශයක් දෙමුකෝ. මේ එතකොට දැන් අර මුලින් දැන් කලින් අර මූලික උපදේශ මාලාව දෙනකොට සඳහන් කරා මොකද්ද මේ ඇවිදින්න වාඩි වෙලා ඉන්න හැමෝටම තේරෙනවානේ කියලා. නමුත් ඇත්තටම මේක කරන්න ගියාට පස්සේ තේරෙනවා එහෙම එකක් නැති බව. ඒ කියන්නේ ඇවිදින්න වාඩි වෙන එකත් හරි අමාරුයි කියලා කට්ටියට. ඒ මොකද ඒක තේරෙන්නෙත් නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් අර කොහෙන් හරි මොකාක් හරි අරගෙන ආපු එකක් ඔලුවට දාගෙන ඒ විදිහට ඇවිදින්න යනවා, ඒ විදිහට වාඩි වෙලා ඉන්න යනවා. ඉතින් ඔන්න වගේ දේවල් අපිට දක්නට පුළුවන්. ඒ අර ස්වභාවිකව මෙච්චර කල් ඇවිද්ද විදිහට ඇවිදින්නත් බැරුව යනවා. එච්චරට මේ මොකක් හරි කොහෙන් හරි අද අරගෙන ආපු මතවාද එක තමයි මේක කරගෙන යන්නේ. ඒ වෙනුවට විවේකීව ඇවිද්දානම්, විවේකීව පහසු ආසනයක වාඩි වෙලා ඉඳියානම් ඒකම හේතු වෙනවා මේ වැඩේ පහසුවෙන් කරගෙන යන්න. ඒ වෙනුවට අර සම්පූර්ණ මොකක් හරි වෙන දෙයක් ඔලුවේ දාගෙන ආවොත් ඉතින් අමාරුයි. නමුත් අන්න සාමාන්‍ය සුහුරු පුරුදු විදිහට ඇවිදින්න, හුරු පුරුදු විදිහට වාඩි වෙලා ඉන්න. ඒ ඉන්න ගමන්, ඒ අනේන ගමන් පොඩ්ඩක් අවධානය පිහිටවන්න තමයි උත්සාහ කරන්න. ඒ අවධානය පිහිටලා බැලුවාම ওই විදිහට නයම් කිසි විදියක හුස්මක්, එහෙම නැත්නම් කකුලට දැනෙන රළු සියුම් ගතියක්, ඔන්න ඒ වගේ දෙයක් අහුවෙන්න පුළුවන්. ඉතින් ඒ දේත් එක්ක ටිකක් වෙලා සිහියෙන් බලාගෙන, සිහියෙන් ඒක නිරීක්ෂණය කරමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම යනකොට තේරෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කමටහනක් කියලා දෙයක් දුන්නාට මොකද ඒක එක්තරා විදිහක ලණුවක් තමයි දීලා තියෙන්නේ. ලණුව ඉතින් ඇදගෙන 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 යනකොට තේරෙනවා අන්තිම හරියේදී මෙන්න මේක ලණුවක් තමයි අපිට දීලා තියෙන්නේ කියලා. හුස්ම අල්ලලා දෙනවා. නමුත් හුස්ම හරියට හුස්ම දිහා බැලුවොත් ඔන්න ඒ විදිහට හුස්ම සියුම් වෙලා යනවා. ඊළඟට සක්මනේ වම දකුණ අල්ලලා දෙනවා. සක්මන හරියට ඒකේ සිය පීඩෝපන ටිකක් වෙලා ගියොත් මොකද වෙන්නේ? සක්මන අර කැඳ වෙලා යනවා. සක්මන අර ගෙඩිය පිටින් සක්මන් කරනවා වගේ සක්මන බොඳ වෙලා යනවා. ඉතින් ඔන්න ඔය මොකද්ද දීලා තියෙන්නේ බලනකොට අන්තිමට ලණුවක් තමයි දීලා තියෙන්නේ. මේක හොඳයි මේකම අල්ලගෙන ඉන්න කියලා දුන්නට මොකද හරියට අල්ලගත්ත ගමන් ඒක වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඉතින් ඔය වෙනසට එරෙහිව සටන් කරන කට්ටියත් ඉන්නවා ඉතින්. වෙනසට එරෙහිව සටන් කරන කට්ටියත් ඉන්නවා. මොකද්ද? අන්න අර මේ වෙනස් වෙලා යන අරමුණ ස්ථිරව පවත්වන්න උත්සාහ කරනවා. ස්ථිරව තියාගන්න උත්සාහ කරනවා. ඉතින් මොකටද වෙන්නේ? අන්න අනිත්‍ය දකින්න වෙනකොට නිත්‍ය සංඥාවක් තමයි වර්ධනය කරන්න හදන්නේ. ඉතින් මට යම් විදිහක හිතෙනවා මොකද්ද මේ සාමාන්‍ය ගිහි ජීවිතයක් පවත්වගෙන කාලබීලා කල්ගත කරන මනුස්සයට වැඩිය නිත්‍ය සංඥාවක් වර්ධනය වෙන ඔන්න ඔය විදිහට අරමුණ එක විදිහට පවත්වන්න උත්සාහ කරන කට්ටියගේ. අර සාමාන්‍ය ජීවිතයක් ගත කරනකොට එච්චර නිත්‍ය සංඥාවක් නැහැ. නමුත් අර විදිහට අන්න අරමුණක් අල්ලගෙන ඒ අරමුණ ඒ විදිහටම පවත්වන්න කියලා ගත්තොත්, ඒ විදිහටම දැඩි ලෙස ගත්තොත් අන්න එතකොට අරිට වැඩිය නිත්‍ය සංඥාවක් වර්ධනය වෙනවා කියලා අපිට දකින්නට පුළුවන්. ඉතින් මේ අරමුණ අල්ලනකොට අල්ලන්න ඕනේ අන්න යම් කිසි විදියක අර දැලි පිහි අල්ලනවා වගේ කියලා අපි කියන්නේ. දැලි පිහි අමෝරා ගත්තොත් ඒකෙන් කරන වැඩේ කරන්න බෑ. ඒ වෙනුවට යම් කිසි සුකනම් මේ විදියකට මේක අල්ල ගන්න ඕනේ. යම් කිසි අතහරින්න පුළුවන් ක්‍රමයකට මේක අල්ල ගන්න ඕනේ. ඉතින් ওই දෙන අරමුණ අතහරින විදිහට අල්ල ගන්න තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඉතින් එහෙම අල්ලපු කෙනෙක්ට ওই විදිහ අරමුණ නැති වෙලා යනවා කියන එක සාමාන්‍ය නිරීක්ෂණයක්. නමුත් අන්න අමෝරා ගත්තොත් අර විදියට උලුක් කරගත්තොත් පිහියක් උලුක් කරනවා වගේ දැලි පිහිය අන්න මොකද වෙන්නේ? අනිත්‍ය දකින්න වෙනකොට නිත්‍ය සංඥාවක් තමයි වර්ධනය කරන්නේ. මේ වෙනස් වෙන ලෝකෙ ස්ථිරව පවත්වන්න තමයි කල්පනාව. මුකුත් වෙනසක් බාර ගන්නව වෙනුවට අන්න මේ තියෙන දේවල් ඔක්කොම ප්‍රතික්ෂේප කරමින් තමුන්ට ඕන විදියට මේ ලෝකේ පවත්වන්න පුළුවන්ද කියලා උත්සාහ දරන්න මේ දැනත්තා කටයුතු කරනවා. අර සපත්තු දෙකක් දා ගන්නවා වෙනුවට මේ මුළු ලෝකෙම මට්ටම් කළ කටු පඳුරු ඔක්කොම අයින් කරන්න පුළුවන්ද, ගල් බොරළු ඔක්කොම අයින් කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරනවා. අන්න ඔය විදිහේ දෙයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. එතකොට අන්න සුකනම් මේ විදිහට ඇල්ලුවනම්, වෙනස් වෙන විදිහට ඇල්ලුවනම් ඒකම හේතු වෙනවා අන්න මොකද්ද මේ අරමුණේ වෙනස් වීම අදකින්න. අර විදිහට යම් කිසි ප්‍රතිපදාවක් ඉදිරියට වඩාගෙන යන. ඉතින් එහෙම වඩන කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ අරමුණ කියලා දීපු එකත් ටික වෙලාවකින් නැති වෙලා යනවා. ටික වෙලාවකින් නැති වෙලා යනවා. නැති වෙලා ගියාට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට නොයෙකුත් දේවල් එමින් යමින් තියනවා කියලා අදකින්න පුළුවන්. ඒ නිරීක්ෂණ ටිකනේ අර වාර්තාවේ අවසානයේ සඳහන් වුණේ මෙන්න මේ විදිහේ දෙයක් මම අත්දැක්කා, මේ විදිහට අත්දැක්කා, මෙන්න මේ විදිහේ සද්දයක් ආවා ඔන්න ඔය කියලා ඒ වාර්තාවේ අවසානයේ සඳහන් වුණේ ඒ ටික තමයි. එතකොට අන්නේ ඒ වෙනස තමයි අපි තුල ඇති කරගන්න හදන්නේ. මොකද එකක් අල්ලගෙන වැඩේ පටන් ගත්තා. නමුත් ටිකක් දුරට යනකොට ඒකත් අතෑරෙනවා. ඒක අතෑරුණාම අන්න යම් කිසි විදියක මම වෙමි කියන හැඟීමකුත් එක්ක ඉන්නකොට නොයෙකුත් දේවල් මතුවලා එනවා. ඒ මතුවෙන දේවල් ආපහු ඒ මතුවෙච්ච අවකාශයටම දිය වෙලා යනවා. දිය වෙලා යනවා. අන්න ඒ විදිහට එන දේ ගැන අවධානයක් පිහිටවගෙන කල්ගත කරන ස්වභාවයක් තමයි ටිකෙන් ටික දියුණු කරගන්නේ. ඉතින් එහෙම කල්ගත කරනකොට අන්න නින්දකට යනවා. නින්දකින් ආපමත් වෙලා එනවා. නින්දේ ඉන්නවා කියන වගේ අදහසකුත් සමහර විට අපිට ඒ වෙලාවේ අත්දකින්න පුළුවන්. මොන විදිහට ටිකෙන් ටික අර එන දේවල් සමග යමින් ඒ එන ඉදිරිපත් වෙන දේ එක්ක සිහියෙන් කල්ගත කරමින් ඒ ගලණයත් එක්ක ඉන්න ප්‍රතිපදාවක් තමයි අපි ටිකෙන් ටික පුරුදු කරන්නේ. එතකොට හරියට ගඟක් ගලනවා වගේ ඒ ගඟ ගලන තැන අපි වාඩි වෙලා ඉවුරට වෙලා වාඩි වෙලා අන්න නිරීක්ෂණයක් කරනවා. නොයෙකුත් දේවල් මේ ගඟේ මතුවෙලා එනවා. ජල පහර මතුවෙලා එනවා. අන්න ඉතින් නොයෙකුත් දේවල් පාවෙලා යනවා. ඔන්න ඔය විදිහට අත්දකින්න පුළුවන්. ඉතින් මේ අපි ගඟට පැනලා මේක මේ අල්ලගන්න යන්නෙත් නැහැ. ඒ වෙනුවට ගඟෙන් මිදිලා ගඟේ එන දෙයකට බය වෙලා දුවන්න යන්නෙත් නැහැ. ඒ වෙනුවට ගංයුරට වෙලා නිරීක්ෂකයෙක් විදිහට වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්න. ඉතින් මේ උපමාවට කිව්වේ. මේ උපමා කියන්න සමහර වෙලාවට බය. මොකද උපමාව කිව්ව ගමන් අර හඳ දිහා නෙමෙයි ඇඟිල්ල දිහා බලන කට්ටියත් ඉන්නවනේ. දැන් දවසක් මම ওই කතාව මහත්තයට කියලා. ඉතින් මේ මහත්තයා මේ අනුරාධපුරයේ පැත්තේ. ඉතින් මොකද්ද ඔය ගඟේ කතාව කියලා ওই විදිහට නිරීක්ෂණය කරන්න කියලා. ඊට පස්සේ මාස 3කට ඉතර පස්සේ ආවා. මාස 3කට ඉතර පස්සේ ආවා. ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ පැත්තේ ගංගා නැහැනේ. ඉතින් මම අර යෝදැලේ අර වතුර යන විදිය ඉතින් මවාගෙන ඒ වතුර කොහොමද උඩ පහළ යන්නේ විදියට ගලන්නේ කොහොමද කියලා ඉතින් මවාගෙන ඒ වතුර චිත්‍රය ඉතින් මවාගෙන භාවනාවේ ඉන්න උත්සාහ කරා කියලා කියනවා. අන්න මොකද්ද හඳ දිහා වෙනකොට ඇඟිල්ල දිහා තමයි බලලා තියෙන්නේ. ඒ වෙනකොට මේ උපමාවකට කියන්නේ මොකද්ද අන්න අර ජලය ගලාගෙන යනකොට ගඟක් කිවුරේ වාඩි වෙලා නිරීක්ෂණය කරනකොට අපිට නොයෙකුත් දේවල් දක්නට ලැබෙනවා වගේ මෙන්න මේ වාඩි වෙලා ඉන්නකොට විටක ශබ්දයක් මතුවෙලා එනවා. මෙන්න මේ ගලනයක් තේරෙනවා. විටක සිතුවිලි මතුවෙලා එනවා. විටක නින්දක සේයාවක් මතුවෙලා එනවා. ආපහු නින්දෙන් හැරෙන ආකාරයක් තව විටක ආනාපානය ආපහු මතුවෙලා එනවා. ඔන්න ඔය විදිහට නොයෙකුත් දේවල් මතුවෙලා එනවා. හරියට අර ජල පහරක් ගලාගෙන යනවා වගේ. ඉතින් ඔන්න ඔය ජල පහරත් එක්ක ඉඳීමේ ප්‍රතිපදාවක් තමයි අන්තිමට තියෙන්නේ. ඒක නිරීක්ෂණය කිරීමේ ප්‍රතිපදාවක් තමයි අන්තිමට තියෙන්නේ. සක්මන අර විදිහට බොඳ වෙලා ගිහාම ඒ බොඳ වෙච්ච සක්මනේ තව දුරටත් ඉන්න පුළුවන්ද කියන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඒ ගලණයත් එක්ක ඉන්න පුළුවන්ද කියන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට තව තව උත්සාහ කරන්න කියලා අපි මේ වார்த்தාව ලියපු කෙනාට කියමු.
The second report actually came from a 5-year-old kid from Canada. So let me read that out. It's only a walking meditation.
How many years?
5-year-old.
5 years?
Only 5 years, uh-huh. Yes, from Canada. Walking meditation. I was walking back and forth and I felt my heels are going up and down. I also felt my whole foot going up and down. Once I felt I stepped on my kitten's tail. I felt the smoothness of the carpet. I also noticed my heel is the first thing touches the carpet. That's the end of the report, Swamina.
Okay, so this report is from 5-year-old kid, so they are also practicing mindfulness. So when it comes to the adults, they might not want to hear these type of reports because these kids are also without knowing any Dhamma knowledge or anything, they are practicing. So that's the difference we want to introduce, because although you have a lot of knowledge, if you are not practicing, it's not important. That knowledge is not important. But when you practice, it is more like a straightforward thing you have to do. When you walk, you gently walk and see how you are walking. When you walk, you initially have the comfort in the walking posture and then observe what's going on. So that's the basic idea. So when you do like that, then you have all these sensations coming from the walking process. Let's say now you walk back and forth so you can see the tiles on the floor, how they are feeling and how the carpet is feeling. If there is some other obstacle on your way, how that is feeling. All those information you can observe. So these type of kids, they can also practice mindfulness. They are also doing this practice. So it's something that we can really appreciate. Especially these kids programs, I really like to participate because their reports are very, very juicy. They don't talk about all the dumb topics, or they don't complain about different thoughts coming. They just observe them. They just be with them. So that's the difference we wanna have in ourselves. So this kid, I think he has to do it daily for like 5-10 minutes every day if he can try and practice mindfulness like this. So every day 10 minutes reserved for mindful walking and 10 minutes reserved for mindful sitting, and then daily you practice mindfulness while walking and sitting. So if you include it in your timetable, if you do it early in the morning and make it a habit for your daily schedule, then it'll get you ready for the day. It's like preparing for the day. You have to do some activities throughout the day, no? So you just get prepared yourself. This is your preparation. You get ready. This is your energy booster. So like that, you have to continue this practice. Continue this practice again and again. So every day you try to do this 20 minutes mindful sitting and mindful walking. If it is more, that's better. At least try to cover 20 minutes daily. Then try to do some activity with mindfulness. Let's say eating something, try to select a meal and eat it with mindfulness. Eat it with mindfulness. That's the way we wanna progress. So if you practice like this, if you introduce mindfulness to your life in this very early life, then we have to say your life would be a one with less burdens, would be a one with less fears, and would be a one with less pain. So we encourage these type of reports, and especially these kids who are practicing, and we are welcoming them.
ලිඛිත වාර්තා අවසන් වෙන ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්සේට වෙහසක් නැත්නම් මම ඉල්ලා සිටින්නේද සහභාගීලා සිටින අයගෙන් පාචික යමක් විමසීමට තිබෙනවා නම්
අවස්ථාව දීලා බලමු අපිට තව වෙලා තියෙනවා සාගර හාමුදුරුවෝ සමහර විට සම්බන්ධ වෙයි
ස්වාමීන් වහන්ස සම්බන්ධ වෙලා සිටින අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ප්‍රශ්න තිබෙනවා නම් රේස් හෑන් ඔප්ෂන් එක ක්ලික් කරලා තමුන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කියලා. තාම කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ ස්වාමීන් වහන්ස. මම ප්‍රශ්නයක් මට ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයිද?
හොඳයි කියන්න.
ස්වාමීන් වහන්ස දැන් අද බය ගැන කතා කරා. ධර්ම දේශනාවේ සඳහන් කරා. ඊට පස්සේ අපේ මේ ලොකු ස්වාමීන් වහන්සේ පහුගිය සතියේ නිවනේ නිවීම දේශනාවලදීත් අර බයක් බයවල් ගැන සඳහන් කරා යක්ෂයෝ 10 දෙනෙක් සම්බන්ධ කරගෙන සෙන් හරි මහායානාගමේ තියෙන ඒ සම්බන්ධතාවය උපයෝගී කරගෙන මට මේ දැන් මතක් වෙන ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ කතාව කියාගෙන යනකොට මට මතක් වුණා අර මට ආපු බය ඔය ශරීරේ නැතිවීමයි ඔය හුස්ම නැතිවීමයි ඒ වෙලේදී දැනෙච්ච විදිය. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ ටික කියාගෙන යනකොටම මට ඇඟේ දැනුනේ ස්වාමීන් වහන්සේ අර ඒ ඒ දවස්වල ඇතිවෙච්ච විදිහටම ඇඟ ඇතුලේ අර පිච්චෙනවා වගේ දැවිල්ල වගේ ඊට පස්සේ මම ඒක ඒ වෙලෙම මෙනෙහි කරපු ගමන් මට මේ අර අර දවස්වල හැදිච්ච දැනිච්ච දේ නේද කියලාම එතනදි මේක නැති වෙලා ගියා. දැන් අර දැන් නම් ස්වාමීන් වහන්සේ එහෙම බයවල් තියෙනවා එහෙම සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ. නමුත් අර ඒ පරියන්කේදී එහෙම ඇති වෙන දේ නැහැ. නමුත් මතක් කරාම ස්වාමීන් වහන්සේ හැරම දෙයක් වුණා නේද කියලා ඒ වෙලාවේදී ඇති වෙච්ච දේ නිකන් ඇඟට දැනෙනවා ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් අර ධර්මයේ පැත්තෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් කර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට දැන් ඔය මේ අපිට බිය ඇති වෙන්නේ මොකෙන්ද කියලා බැලුවොත් එහෙම නැත්නම් අපිට අපි හිතමු දැන් මායя විදියටත් නොයෙකුත් මාර සංකල්පෙනුත් හඳුන්වලා දෙනවානේ. ඉතින් එතකොට ඔය යම් කිසි අවස්ථාවක ස්වාමීන් වහන්සේ කෙනෙක්ද කොහෙද බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා අහනවා මේ මේ මායя මායя කියන ස්වාමීනි කොහොමද මේ මායෙක් වෙන්නේ කොහොමද මේ මායෙක් පණවන්නේ කියලා. එතකොට කියනවා මෙන්න මේ පංච උපාදානස්කන්ධය ගැන තමයි කියන්නේ. ඒ කියන්නේ ඔය මගේ කියලා ගොඩ ගහගෙන මිටිය බැඳගෙන ඉන්න ටික තමයි කියන්නේ. ඔය සිහිය පිහිටවන්න ගියාම පේන ටික ගැන තමයි කියන්නේ. ඉතින් කියලා කියනවා මේ රූපය කියලා දෙයක් තියෙන තාක්කල් අපේ මේ ශරීරය තියෙන තාක්කල් අන්න මාරයක් කියලා දෙයක් පනවන්න පුළුවන්. මැරීමක් කියලා දෙයක් පනවන්න පුළුවන්. ඒ විදිහට දුකකට පත්වීමක් කියලා දෙයක් පණවන්න පුළුවන් කියලා අන්න මාර සංකල්පය ගැන හර දක්වනවා අපිට අදාළ වෙන විදිහට. මොකද්ද මෙන්න මේ ශරීරයක් තියෙන කෙනෙක්ට තමයි මෙන්න මේ විදිහේ බියක් එන්නේ. මේ ශරීරයට දුකක් පීඩාවක් එයි. මේ ශරීරයට මරණයක් එයි කියලා බියක් එන්නේ. මෙන්න මේ ශරීරයක් තියෙන කෙනෙක්ට. එතකොට අනේ විදිහට පෙන්වනවා. ඊළඟට කියනවා මෙන්න මේ වේදනාව ගැන හැර දක්වනවා. වේදනාව දැනෙන කෙනෙක්ට තමයි මෙන්න මේ විදිහට මරණයක් පිළිබඳ බියක් එන්නේ. මාරයෙක් පණවන්න පුළුවන් වෙන්නෙත්, මැරෙන්නෙක් පණවන්න පුළුවන් වෙන්නෙත්, මරන්නෙක් පණවන්න පුළුවන් වෙන්නෙත් මෙන්න මේ වේදනාව තියෙන තැනත්තට. ඊළඟට ඊට පස්සේ සංඥාව, සංස්කාර, විඥාන ඔන්න ඔය විදිහට පංච උපාදානස්කන්ධ ගැන තමයි කියන්නේ. මොකද්ද? මෙන්න මේ පහ තියෙන කට්ටියට තමයි මාරයෙක් පණවන්නත් පුළුවන් වෙන්නේ, මැරෙන්නෙක් පණවන්නත් පුළුවන් වෙන්නේ, මරන්නෙක් පණවන්නත් පුළුවන් වෙන්නේ. මෙන්න මේ ටික තියෙන කට්ටියට කියලා සඳහන් කරනවා. ඒතර බලන්න මොකක් ගැනද මේ කියන්නේ? ඔය අපිට පේන පොදිය ගැන තමයි කියන්නේ. ඔය පොදියට තියෙන බැඳීම ගැන තමයි කියන්නේ. එහෙම නැතුව පොදිය නැති වෙන්නේ නැහැනේ බැඳීම ඉවර තාක්කල්. එතකොට බැඳීම ගැන තමයි කියන්නේ. ඉතින් මේ බැඳීම තියෙන තාක්කල් අන්න නැවත නැවත බියක් අපි තුල මතුවලා එනවා. නැවත නැවත බියක් ඇති වෙනවා. අන්න ඒකයි අර යම් කිසි වෙලාවක අර බුදුරජාණන් වහන්සේ අර අපි ධර්ම දේශනාවේ සඳහන් කරා වගේ මේ ප්‍රතිපදා වඩ아가ගෙන යනකොට දවසක ඔනේ දැන් සාපේක්ෂ අඩුවීමක් නේ ඔය කියන්නේ. සාපේක්ෂව කලින්ට වැඩිය දැන් මුහුණ දෙන්න පුළුවන් කියලා නේ ඔය කියන්නේ. අන්නේ සාපේක්ෂ භාවයේ තුලින්ම යම් කිසි දවසක මේ ප්‍රතිපදාවක් වඩන කෙනෙක් අත්දකිනවා. මට දැන් තවදුරටත් මෙන්න මේ විදිහේ බියක් ඇති වෙන්නේ නැහැ. මේ විදිහේ බියක් ඇති වෙන්නේ නැහැ. මේ විදිහේ සැනසීමක් මම ලං කරගෙන තියනවා කියලා අවශ්‍ය නම් ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරනවා. අවශ්‍ය නම් ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරනවා. අන්න බුදුරජාණන් වහන්සේගේ වචනේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ. එතකොට ඒ බිය යම් කිසි විදිහක දුරු කරගත්ත තැනැත්තෙක් පිළිබඳ තමයි සඳහන් කරන්නේ. එතකොට අපිත් ওই විදිහට මේ ප්‍රතිපදාව වඩ아가ගෙන යනකොටත් හැබැයි ඉතින් බිය නැති කරන්න යන්න වෙන්නේ ඉතින් බිය හරහම තමයි. ඒකයි වැඩේ. ඉතින් ඔය අත්දැකීම් ඔය ඒවා සම්බන්ධ දේවල් අපිට මේ බිය සම්පූර්ණයෙන් ඉවත් කරන්න හැකියාවක් නැහැ. බිය මගහැරලා ගිහිල්ලා කරදර මගහැරලා ගිහිල්ලා හරියන්නේ නැහැ. කරදරවලට මූණ දීගෙන යන්න ගමනක් තමයි තියෙන්නේ. සම්පූර්ණ ඔක්කොම මෑත් වෙලා ඔක්කොම දුරස් කරගෙන මම කොහොම හරි සැනසීමෙන් ඉන්නවා කියලා හිතුවට මොකද කොහෙන් හරි ඇවිල්ලා උල්කාපාතයක් හරි වැඩිලා අන්න අර සැනසීම දුරු වෙලා යනවා. දුරු වෙලා යනවා. එහෙම දුරු කරන්න බෑ. ඒ වෙනුවට අන්න බලන්න මේ දේවල් ඉදිරිපත් වෙනකොට කොයි විදිහටද මගේ හිත ඒවට පීඩා වැටි කරන්නේ, මෙන්න මේ බිය දනවන්නේ කොයි විදිහද කියලා ඔය දැන් ඔය නදීප් මහත්තයා කියන අත්දැකීම වටින අත්දැකීමක්. අන්න අර තමුන්ගේ අර මේ ශරීරෙට මේ අල්ල බදාගෙන ඉන්න ඔය පංච උපාදාන ස්කන්ධෙට සියුම්ම තියෙන ආසාව තමයි. ඉතින් ඒක දුර වෙලා යනකොට ටිකෙන් ටික අඩු වෙනකොට අන්න මොකද වෙන්නේ? ලොකු බියක් හිත ඇතුලෙන් නැగిලා එනවා. ඉතින් ඕකම අත්දකින්න පුළුවන් ඔය හුස්ම දිය වෙන අවස්ථාවේදීත්. ඕකම තියනවානේ. හුස්ම සියුම් වෙලා යනකොටත් ওই බියම ඇති වෙනවා. හුස්ම ගන්න බැරි වුණා, අම්මෝ මැරෙයිද නැහැ කියලා ඔන්න බියක් ඇති වෙනවා. ඊළඟට සෑම කිසි විදියක සක්මන බොඳ වෙලා යන අවස්ථාවේදීත් මාව විසුවේද නැහැ, කොහේ හරි ගිල වැදෙයිද නැහැ කියලා ඔන්න බියක් ඇති වෙනවා. ඔය වගේ සංදිස්ථාන තියෙනවා. ඊට පස්සේ අර ධර්ම දේශනාවේ කිව්වා වගේ මුලින් පටන් ගන්නකොට අර ඇවිස්සීලා එනකොටත් ලොකු බියක් ඇති වෙනවා. ඉතින් ඒ බියට පලා යනවා ගොඩක් වෙලාවට. පලා යන්න නැතුව ඉඳියොත් ඔන්න ඔය විදියට හුස්ම දිය වෙනකොට සක්මන බොඳ වෙනකොටත් බියක් ඇති වෙනවා. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නකොට වේදනාව නැගෙනකොට බියක් ඇති වෙනවා. ඔන්න ඔය විදිහට තමුන්ව බොඳ වෙලා යනකොට බියක් ඇති වෙනවා. හරියට මේක නිකන් මාරයෙක් පිටිපස්සේ ඉඳගෙන, ගහලයෙක් පිටිපස්සේ ඉඳගෙන කඩුවක් අමෝරා ඉඳගෙන ඉන්නවා වගේ අමුතු භීතියක්, ඒ විදිහේ තිගැස්සීමක් අපේ හිත තුළ ඇති වෙනවා. ඒ විදිහ දෙයක් අපිට අත්දකින්න පුළුවන්. සමහර විටක මේ දිනදා ජීවිතය ගත කරමින් මේ විදිහට ප්‍රතිපදාවක් වඩමින් ඉන්න කෙනෙක්ට තේරෙනවා මේ කිසිම හේතු කාරණාවක් රහිතව මුකුත් අපිට පසුබිමක් පේන්නේ නැතුව මේ හිතට නොයෙකුත් බිය දනවන හැඟීම් ගලාගෙන එනවා. ඉතින් ඒවා ගොඩක් වෙලාවට අපිට හඳුන්වන්න පුළුවන් අර අතීතයේ කර්ම විපාක විදිහට. ඒ කියන්නේ යම් කිසි අපි වෙන කෙනෙක්ට බියක් දනවලා තියෙනවා. ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ සතුන් මැරීමෙන් වැළකීම තුලින්ම ඒ බිය දුර වෙලා යනවා කියලා. ඒ විදිහේ හෙසක් පීඩාවක් ඇති වෙන්න අවස්ථාවක් තියෙනද ඒක දුර වෙලා යනවා. එතකොට අර නිකන් යම්කිසි හේතු කාරණාවක් රහිතව නිකනුත් යම්කිසි බිය දනවන හැඟීමක් කෙනෙක් පිටිපස්සෙන් ඉන්නවා වගේ, පිටිපස්සෙන් පහර දෙයි වගේ ඔන්න ඔය වගේ හැඟීම් එනවා. ඒ හැම දෙයක්ම අර පාරණ යම්කිසි ශේෂයකුත් එක්ක එන දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඔය කොයි දේට වුණත් මුහුණ දුන්නොත්, මේ කොයි දේ වුණත් අල්ල බදාගෙන පලා යගියේ නැත්තම් අන්න ටිකෙන් ටික මෙන්න මේ තියෙන මේ අර මරන්නෙක් පණවන්න පුළුවන් ස්වභාවය අපෙන් ටිකෙන් ටික දුරවෙලා යනවා කියලා ඉතින් අත්දකින්න පුළුවන්. ඉතින් ඔය විදිහට කරගෙන යනකොට එහෙම කියාගන්න පුළුවන් වෙයි දවසක.
ස්වයින්ස ඒ අතරතුර අධිකක් එසවී තිබෙනවා. මං මුලින්ම බන්දුල සොයිසා මහත්මයාගේ ඉල්ලා සිටිනවා අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන නිසා.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ භාවනා සංඥාව සම්බන්ධයෙන් පොඩි විස්තරයක් දැනගන්න. මං සාමාන්‍ය සක්මන කරනකොට ස්වාමීන් වහන්ස හොඳට කය පිහිටලා සක්මන් කරන්න පුළුවන්. ඒ කියන්නේ කය මට සමහරක් වෙලාවට තියෙනවා කය යනවා වගේ. එතකොට ඒ අතරතුර ස්වාමීන් වහන්ස සමහරක් වෙලාවට සිතුවිලි එනවා. එතකොට සිතුවිලි දිහා බලනකොට කයත් තියෙනවා තේරෙනවා, කයත් තැම්පත් වෙනවත් තේරෙනවා. සක්මන එහෙම කරගෙන යනවා. සමහරක් වෙලාවට ස්වාමීන් වහන්ස සිතුවිලි හරහා, ඒ කියන්නේ කය හරහා සිතුවිලි දිහා බලන් ඉන්න පුළුවන්. ඒ වගේම ගෙවිගෙන යනවා තේරෙව පැටහෙනවා. ස්වාමීන් වහන්සේ මගේ මට පොඩි පැහැදිලි කර ගැනීමට අවශ්‍ය මේ සංඥාව වෙන්ද චේතනා මත වෙන්නේ? එතකොට සංඥාවෙන්ද විඥානය හැදෙන්නේ කියලා කිව්වොත් එහෙම හරිද ස්වාමීන් වහන්සේ? මොකද මං එදිනෙදා ජී වැඩවලදී ටිකක් සතිය පිහිටන උත්සාහ කරනකොට වැටහෙනවා උගක් වෙලාවට යා සිතුවිලි හරි එහෙම නැත්තම් සංඥා කොටස් ඇවිල්ලා එහෙම නතර වෙනවා. සමහරක් විට එහෙම එහෙම බොඳ වෙලා යනවා. ඉතින් මට හිතනවා මේ සංඥාව වටහා ගන්න පුළුවන් නම් ඒක චේතනාවේ මුලද එහෙම කියන්න පුළුවන්ද සංඥාව කියලා? කියන්නේ වංශයෙන් පැහැදිලි කර ගැනීමක් ගන්න කැමති තෙරුවන් සරණයි.
හොඳ, එතකොට දැන් ඔය මේ ඔය දැන් ඔය දාමේ ඕක නිතර නිතර ගලාගෙන යන එකක් තමයි තියෙන්නේ. ඕකේ අපිට අහුවෙනවා කියලා කිව්වට ඇත්තටම ඔය පොඩ්ඩක් නිකන් එහෙම ඒවිසිවන කෑල්ලක් අහුවෙන්න පුළුවන්. වැඩි හරියක් ඕක අපිට නොපේනෙන තරම් වේගෙන් තමයි කැරකෙන්නේ. එතකොට ඔය අහුවෙන තැන තමයි යම් කිසි විදිහක ඔය සිහිය පිහිටවගෙන යනකොට ඔය පුරුක අපිට අහුවෙන තැන තමයි අන්න යම් කිසි විදිහක මේ වේදනාවෙන් පස්සේ තමයි හසුවීමක් වෙන්නේ. එතකොට අර පටිච්ච සමුප්පාද පුරුක ඇවිල්ලා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන මෙන්න මේ වේදනාව කියන තත්වෙදී තමයි අපිට දැනීමකට හරි එන්නේ. එතනින් එහාට දැනීමකටවත් එන්නේ නැහැ. එතකොට මොකද්ද අන්න අර වේදනාව කියන එක අඳුන්නන්නේ මොකද්ද? මේක මේ සැප වේදනාවක්, මේක දුක් වේදනාවක් කියලා අන්නේ අඳුන ගැනීම මාත්‍රකින් තමයි එතනින් එහාට තමයි ওই පුරුක යම් කිසි විදියක අපේ මතු පිටට මතු වෙලා එන්නේ. එතකොට මෙන්න මේ වේදනාව මත පදනම් වෙලා තමයි සංඥාව චේතනාව දෙක මතු වෙනවා කියලා සඳහන් කරන්නේ. අන්න එතකොට ඒක තමයි හේතු වෙන්නේ අර දෙකේ ඉපදීමට. ඉතින් අපිට ඕක ඔහොම එක චක්‍රයක් ওই විදිහට පෙන්වන්න පුළුවන් වුණාට මේ කතා කරන මොහොතේ පවා ඔය ටික කියනකොට පවා ওই චක්‍රේ 10000 වාරක් කැරකෙනවා. ওই චක්‍ර ගණනාවක් ගිහිල්ලා ඉවරයි. එතකොට අපි ඒක අල්ලන්න try කරාට මොකද එහෙම අහුවෙන්නේ නැහැ. නමුත් අර ඉතින් කෑල්ලක් අපිට යම් කිසි විදියක මේක වෙන්නේ නැති කියලා දල අදහසක් ඇති කරගන්න පුළුවන්. නමුත් අර යන වේගේ ඊට වැඩිය ප්‍රබල වේගකින් තමයි යන්නේ. ඉතින් අන්න ඒක මත පදනම් වෙලා යම් කිසි විදියක චේතනා කිරීමක් සංඥාවක් ඇති වෙලා එනවා. දැන් අපි හිතමු අපිට යම් කිසි විදියක එකපාරට රූපයක් පේනවා. අපි හිතමු පාර අයිනක යනකොට හරි වාහනයක යනකොට හරි කොයි විදිහට හරි කමන්නේ. අපිට මේ රූපේ දැකපු ගමන් ඇති වෙන්නේ මේ තැනැත්තා යම් කිසි විදියක අඳුනන තැනැත්තෙක්, මේ තැනැත්ත දැකලා පුරුදු තැනැත්තෙක්, මේක මට ප්‍රිය රූපයක් කියලා යම් කිසි හැඟීමක් ඇති වෙනවනේ. අන්න ඒකත් එක්ක අපි මොකද කරන්නේ? නැවතත් හැරිලා බලනවා. සමහර විට නැවතත් වාහනේ නවත්තලා බලනවා මේ කවුද කියලා. බැලුවාම තේරෙනවා මේ කලින් අපි හිතපු තැනැත්තා නෙමෙයි. හිතපු තැනත්ත නෙමෙයි, මේ වෙනුවට නන්නා අඳුනන පුද්ගලයෙක්. අන්න නැවත වරක් පරීක්ෂා කරලා බැලුවාම එහෙම අදහසක් එනවා. නමුත් අර මුල ඇති වෙච්ච හැඟීම මොකද්ද කියලා හිතලා බලන්න. මුල ඇති වෙච්ච හැඟීමට පදනම් වෙලා තියුනේ මොන වගේ දේවල් ටිකක්ද කියලා හිතලා බලන්න. ඊළඟ අපි හිතමු අපිට කෙනෙක්, අපිට අප්‍රසන්න පුද්ගලයෙක් ඉන්නවා. මේ තැනැත්තා අපිට යම් කිසි විදිහක උදව්වක් උපකාරයක් කරනවා ඇවිල්ලා. අපි හිතමු මොකක් හරි අවශ්‍ය දෙයක් ගෙනහලා දෙනවා. ඒ ගෙනහලා දුන්නට අපිට ඒක මේ උදව්වක් කියන හැඟීමක් එකපාරට ඇති වෙන්නේ නැහැනේ. එකපාරට එහෙම හැඟීමක් ඇති වෙන්නේ. එනකොට හිතෙනවා මේ මොකද්ද මේ කරන්නේ? ඇයි මෙහෙම කරන්නේ කියලා නිකන් අර ප්‍රශ්නකාරී විදිහට තමයි බලන්නේ. බලනකොට මේ යකා මේ මොකක් හරි උදව්වක් කරන්න ඇවිල්ලා තියෙන්නේ. අර අපිට අප්‍රසන්න ස්වභාවයක් අර කලින් ඇති වෙලා තියෙන හින්දා අනේ ඒක මත පදනම් වෙලා යම් කිසි දෙයක් කළා ඉවරයි. එතකොට බැලුවාම ඕක දැන් අපි විතලා මතලා ගන්න දෙයක් කියලා කියන්නත් එකපාරට බෑ. මොකද කලින් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක තමයි ඔය නැවත නැවත දුවන්නේ. එතකොට ඕක මේ නවත්තනවා කියන එක ඒ හිතන තරම් ලේසි කටයුත්තක් නෙමෙයි. මේකේ මේ ප්‍රෝග්‍රෑම් එක මෙහෙමයි දුවන්නේ කියලා අපි නිකන් දාලා අදහසක් හදාගන්න උත්සාහ කරාට මොකද ඒකේ ඒ විදිහට අපිට නොපෙනෙන පැත්ත වැඩි. ඉතින් අර වගේ අවස්ථාවක අර ප්‍රතික්‍රියාව ලියවිලා තියෙනවා. ඒක පාලනයක තියෙනවද නැද්ද කියන එක හිතන්න අමාරුයි. ඔන්න ඔය අහපු ක්‍රියාවලිය තමයි ඔතන යන්නේ. එතකොට ඒ වගේ දෙයක් ගොඩක් වෙලාවට ප්‍රතික්‍රියා කරාට පස්සේ තමයි තේරෙන්නේ මම මේ විදිහේ දෙයකට මෙයා ආවා. හැබැයි මම නුසුදුසු විදිහේ ප්‍රතික්‍රියාවක් කරා. මොකද අර කලින් අරගෙන තියෙන අදහස් කලින් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. එතකොට බැලුවාම වැඩි හරියක් කොහොම යන්නේ ඔය වගේ දේවල් තමයි. වැඩි හරියක් යන්නේ ඔය වගේ දේවල් තමයි. අපි මේ පැවැත්ම කියන්නේ මොකද්ද? අන්නේ ඒවා අරගෙන අපි හිතේ දෝෂයක් දුකක් විපතක් ඇති කරගන්න හිතේ චෝදනාවක් නගා ගන්නවා. අන්න අර කලින් මේ ලියවිලා තියුණ දේවල් ලියවිලා තියුණ දේවල් ඒ වෙනුවට ඒ ගොඩක් දේවල් අපේ පාලනයෙන් තොරයි. යම් කිසි කොටසක් පාලනයේ තියෙනවා. ඒක නෑ කියන්න බෑ. නමුත් වැඩි හරියක් අර ප්‍රෝග්‍රෑම් එක ඉබේ දුවන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අඳුන ගැනීම තුලින් තමයි අපි ඔය ටිකෙන් ටික ටිකෙන් ටික මේක සිහිය පිහිටවීම තුලින් තමයි මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක මේ ඩිකෝඩින් පැත්තක් නේ යන්නේ. නැත්නම් රිවර්ස් ඉන්ජිනියරින් පැත්තක් නේ යන්නේ. ප්‍රොඩක්ට් එක දැන්ටම හැදිලා ඉවරයි. දැන් මේක හදලා තියෙන්නේ කොහොමද කියලා හොයා ගැනීමක් තමයි තියෙන්නේ. නැත්නම් මේ හදලා තියෙන මේකේ සෝස් එක නැති කිරීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒක සඳහා අතින් නැවත 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 මේවා අත්දකින්නකොට තේරෙනවා මගේ මේ විදිහේ යම් කිසි විදිහක කලින් ලියවිලා තියෙනා වගේ නැමියාවල් තියෙනවා. ඉතින් ඒවා අපිට එකපාරට දුරු කරන්න බෑ. නමුත් නැවත නැවත නිරීක්ෂණය කිරීම තුළින් අර ටිකෙන් ටික මේවා දුර වෙලා යනවා කියලා අත්දකින්න පුළුවන්. ඉතින් ඕක ගැන සඳහන් කරනවා මොකක්ද අර යම් කිසි කේමක සූත්‍රයේද කොහෙද එතන සඳහන් කරනවා මෙන්න මේ යම් කිසි රෙද්දක් හොදලා ඒ රෙද්ද රදවුන් විසින් පිරිසිදු කළා ගෙනහලා දුන්නා මේ රෙද්දේ යම් කිසි අර හොදන්න පාවිච්චි කරපු දේවල් වල යම් කිසි දුර්ගන්ධ ස්වභාවයක් වගේ දෙයක් තියෙනවා. අනේ ඒක කොහොමද එතකොට නැති වෙන්නේ කියලා අහනවා. එතකොට කියනවා අනේ ඒක කාලයක් තිස්සේ අර සුවඳ කරඳුරක දාලා ඒ අල්මාරියක වගේ තැම්පත් කරලා තියෙනකොට යම් කිසි දවසක අනේ සුවඳ කරඬුව දාලා තිබීම තුළින් දවසක අර කුණු ගඳ තව හොදපු ගඳ නැතිලා යනවා කියලා අන්න ඒ විදිහ සඳහන් කරනවා. එතකොට ඒ කාලෙත් එක්ක වෙන විපර්යාසයක් තමයි තියෙන්නේ. එකපාරට ඒ වගේ දේවල් අල්ලන්න අහු වෙන්නේ නැහැ. නමුත් නැවත 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 මේක කරනකොට යම් කිසි විදියක පැහැදීමක් යම් කිසි විදියක නිවැරදි දිසානතියක් අපිට මතුවලා එනවා. ඉතින් ඔය අහපු ප්‍රශ්නෙත් එක ගත්තාම අර හොඳ ඔය වගේ සිදුවීම් අපිට අත්දකින්න පුළුවන් මේ ජීවිතේ. කලින් ප්‍රෝග්‍රෑම් වෙලා ලියවිලා තියෙන දේවල් කොයි විදියට දිරිදිපත් වෙලා එන්නේ කියලා අත්දකින්න පුළුවන්. එදිනෙදා වැඩි කටයුතු කරනකොට කොයි විදියටද මේ කලින් ලියවිලා තියෙන ඒවට අපි රියක්ෂන් කරන්න කියලා අත්දකින්න පුළුවන්. ප්‍රිය පුද්ගලයෙක් දැකීම මාත්‍රයකින් අපිට හිතට සැනසීමක් ඇති වෙද්දී අප්‍රිය පුද්ගලයෙක් දැකීම මාර්ගයෙන් හිතට කොහොමද නුරුස්සනා ස්වභාවයක් ගැලපිලා එන්නේ කියලා අත්දකින්න පුළුවන්. ඒ අත්දැකීම තුළින් නැවත නැවත දැනීම තුළින් අන්න යම් කිසි දවසක මේක ටිකෙන් ටික අඩු වෙනවා කියලා අර සුවඳ කරඬුවක දාලා තියෙනවා වගේ වැඩක් තමයි ඉතින් මේ කරන්නේ. සුවඳ කරඬුව විදිහට ඉතින් අපිට අඳුන්වන්න පුළුවන් මෙන්න මේ සිහියෙන් බැලීම. ඒ බැලීම තුරින් ටිකෙන් ටික ටිකෙන් ටික අන්න අර හොදපු රෙද්දේ ගඳත් අඩු වෙලා යනවා කියලා අත්දකින්න පුළුවන්. ඉතින් එහෙම උත්සාහ කරලා බලමු.
එතකොට දැන් කිව්වේ ඒ වගේ අපි ඒක සංඥාවක් සිතිවිල්ලක් මුකුත් තෝරන්න නැතුয়ে ආපු දේ ඒ විදියටම යන්න දීමක් තමයි එතන සිදුවිය යුත්තේ.
දැනුවත්භාවයක් ඇති කරගන්න පුළුවන්. දැනුවත් භාවයක් ඇති කරගන්න
දැනුවත්.
පුළුවන්. ඔය තේරුවට ගොඩක් වෙලාවට මේක මේ තෝරනවා කියන්නේ අපි නිකන් අර නිකන් මෙහෙම වෙන්න ඇති කියලා හිතා ගන්නවා. නමුත් ගොඩක් වෙලාවට ඒ හිතීමයි කල්පනා කිරීම නිවැරදි නෑ. ඉතින් ඒක ඔස්සේ යම් කිසි දුරකට දුරක් මුලාවකට පත් වීමකුත් වෙන්න පුළුවන්. ඒ වෙනුවට අන්න ආපු දෙයට යන්න ගියොත් ඊළඟ මොහොතේ තව දෙක තුනක් ඇවිල්ලා. අන්න ඒ විදිහේ ක්‍රියාවලියක් තමයි ඔය යන්නේ.
එමයි සමනස බොහොම පින්න වහන්සේගේ පැහැදිලි කෙරෙනස.
තව එක අතක් තියෙන ස්වාමීන් වහන්ස අවස්ථාව දෙන්නද? එහෙමයි. කල්පාණි සතරසිංහ මහත්මීට අවස්ථාව ප්‍රශ්න ඉදිරිපත් කිරීමට.
ස්වාමීන් වහන්ස අවසරයි. ස්වාමීන් වහන්ස කිව්වා වගේ අර ඉස්සෙල්ලා මේ කියවපු වார்த்தාව මේ කලින් කරපු එකක්, ඒක මගේ වார்த்தාවක්. ඒක මම ඊමේල් කරනකොට වැරදිලා එවලා තියෙන්නේ පරණ වார்த்தාවක්. ඒක ස්වාමීන් වහන්සේ කිව්වා හරි මම මික්සෙලා එකෙන් අහගෙන ඉඳලා ඊට පස්සේ මේ අලුත් වார்த்தාව නෙවෙයි අවලා තියෙන්නේ වැරදි එක. ඒ හින්දා අලුත් වார்த்தාව කියවන්න තමයි මේ Zoom එකට join වුනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සත්‍යමත් පරියන්කය විනාඩි 30ක් කළා මම. මම දැන් මෙතන ඉඳගෙන සිටිනවා යයි දැනගනිමින් පරියන්කය සඳහා අරමුණු කෙළෙමි. අවට නිශ්ශබ්දතාවය නිරීක්ෂණය කර අතර හිසට අවධානය යොමු විය. හුස්ම ඉතා වේගයෙන් සහ රළුව ඇතුළට එන බවද, සෙමින් බරව සමාවෙන්න බරක් සහිතව පිටවන බවත් නිරීක්ෂණය කෙළෙමි. මෙසේ නිරීක්ෂණය වන විට හුස්ම දැනී නොදැනී යන ආකාරය දුටුවෙමි. හුස්ම රැල්ල නොදැනී ගිය අතර උඩුකය ඉතාම සියුම්ව කම්පනය වන ආකාරයක් නිරීක්ෂණය කෙරෙමි. මෙයද නැති වී කිසිවක් නැති අවකාශයක් නිරීක්ෂණය කර අතර සිත නින්දට වැටුණ බවක් දැක ගතිමි. ඉතාම වෙහෙස දරා යදෙසම නිරීක්ෂණය කරමින් සිටින විට හිස පැත්තකට කඩා වැටුණි. පසුව ආපසු කෙලින් වූ අතර හිස් අවකාශය වැකියුම් එකක් ලෙස ඇදෙන ආකාරයක් නිරීක්ෂණය විය. ඉන් පසු ඉතාමත් දීප්තිමත් ආලෝක ධාරාවක් පතිත විය. මෙයට කෙමෙන් නැති වී ගිය අතර කවුහරි කෙනෙක් මුහුණ මත අත තබා තදින් පිටිපස්සට තල්ලු කරන ආකාරයක් අත්දැකීම් කෙළෙමි. එය වීමට ඉඩ ඇර නිරීක්ෂණය කළ විට හිස ඉතාමත් ලොකු ප්‍රතිවිරුද්ධ බලයක් යොදමින් නමුත් හිස පිටිපස්සට තල්ලු විය. එසේ ගිය හිස ඉබේම ඉතා සෙමින් තිබුණු තැනට පැමිණියේය. ස්වාමීන් වහන්සේ මෙම අත්දැකීම වචනවලට හැරවීමට අමාරුයි. මේ හිසේ චලනය දෙස සතිමත්ව නිරීක්ෂණය කර අතර හිස එතනම තිබෙන බවත් නමුත් හිසම මේ චලනයට ලක් වූ බවත් නිරීක්ෂණය විය. ඉන්පසු කිසිවක් නොදෙන අවකාශයේ නිරීක්ෂණය වූ අතර ඈතින් නැගෙන වාහනයක නලා හඬක් ඇසුණු බව දැනගතිමි. යටිකය දෙසින් එන හිරිවැටීමක් නිරීක්ෂණය කළ අතර සිත තුලින් නැගෙන දෙබසකට සවන් දී සිටියෙමි. එය කුමක්දයි දැනටත් මතකයක් නැත. නමුත් මොනවා හරි දෙයක් ඇසුණි. මෙසේ සිටින විට දැන් නම් මෙහෙම හිටිය ඇතියයි සිතුවිල්ලක් පහළ විය. ඒත් සමගම සියුම් ශරීර කම්පනයක් සහිතව ශරීරයේ පිම්බීම හැකිලීම නිරීක්ෂණය විය. පරියන්කෙන් නැගිට්ටෙමි. එච්චරයි ස්වාමීන් වහන්ස. දෙවන් සරණයි.
හොඳයි. එතකොට දැන් මේ වාර්තාකරණයත් හොඳයි, නිරීක්ෂණ කරලා තියෙන විදිහත් හොඳයි. එතකොට අඬාවැළපීමක් වෙනුවට ඒක යම් කිසි විදිහක පොසිටිව් විදිහක වාර්තා කළා තියෙනවා. ඉතින් ඔය 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 වෙනස තමයි අපි තුල ඇති කරගන්න හදන්නේ. ගොඩ දෙනෙක් ඔන්න ඔය නොඑක් දේවල් ඉදිරිපත් වෙලා එනකොට ඒවා වැරදියට පැටලුණ විදිහට තමයි අරගන්නේ. නමුත් ওই විදිහට නිරීක්ෂණය කරොත් තේරෙනවා මේ හැමදේම ඇවිල්ලා වෙනස් වෙලා යන දේවල් තමයි තියෙන්නේ. ඉතින් ওই හුස්ම බොඳ වෙලා ගියාට පස්සේ ඔයකේ විවිධ විදිහට ওই දේ ඉදිරිපත් වෙලා එනවා. සමහරුන්ට මේ කයේ ධාතු ස්වභාව ඉදිරිපත් වෙලා එනවා. ඒ ධාතු ස්වභාව වල ලක්ෂණ තමයි ඔය කය එහාට මෙහාට වැනෙන ආකාර, වයිබ්‍රේට් වෙන ආකාර, කය මෙහෙම තද වෙනවා වගේ, තෙරපනවා වගේ, ඔන්න ඔය වගේ නිකුත් හරිම විචිත්‍රවත් දේවල් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් කෙනෙක් බාහිර කෙනෙක් බලපෑම් කරනවා වගේ ගතියක් දැනෙන තරමට ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් ඔය ඇත්තටම නිකන් වෙන කවුරුත් නෙමෙයි, ඔය මම කියන භූතය තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මෙන්න මේ කය කියන භූතය තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ භූතය දිහා බලා ඉඳියොත් තේරෙනවා මෙන්න මේ නොයෙකුත් විකෘති ආකාර මේ කය ගැන හැර දක්වනවා. ඉතින් ওই විකෘති ආකාර අපිට ওই විදිහට සිහියෙන් අත්දැකලා නැති ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒවා එහෙම අත්දැකලා නැහැ. ඒ විදිහට කටයුතු කළා නැහැ. නමුත් අන්න මේ නැවත නැවත මේ ප්‍රතිපදාව වඩනකොට මේ විදිහට උත්සාහ කරනකොට මෙන්න මේ කයේ විකෘති ස්වභාව අපිට අත්දකින්න පුළුවන්. ඒක ඇත්තටම ඉතාලම මේ කය පිළිබඳ තියෙන බැඳීම දුරු කරන්න ගොඩක් උපකාර වෙනවා, හේතු වෙනවා. දැන් අපි ওই විදිහට විකෘති ආකාර අපිට හී නිින්දෙන් සිද්ධ වෙනවා. නමුත් අපි නිින්දෙන් දන්නේ නැහෙනි. නිින්දෙන් දන්නේ නැහැ. මේ විදිහට සිහියෙන් බලාගෙන ඉන්නකොට තේරෙනවා මෙන්න මේ කයේ ඇති කරන විකෘති. කොයි විදිහේ විකෘතිද? වෙලාවකට කෙල බේරීගෙන බේරීගෙන යනවා. කෙල බේරනවා හරියට නිකන් අර පැරලයිස් වෙලා වගේ කට දිගේ. ඉතින් ඕ විදිහට අදකින් බුලන් සෙම බේරෙනවා. හොටු බේරෙනවා. ওই විදිහට අදකින් බුලන් ඊළඟ කය මේ එක්ක පිටිපස්සට නැඹුරු වෙනවා, නැත්නම් ඉස්සරහට නැඹුරු වෙලා පොළවටම සමතලා වෙලා යනවා. මේ වාඩි වෙලා ඉන්න කය. ඉතින් නලල ගිහිල්ලා බිම ගෑවෙන තරමට මේක වැක්කිරෙනවා. වැක්කිරිලා ආපහු කෙලින් කරගත්තාම මොකද කෙලින් කරන්න කෙලින් කරන්න අර වැක්කිරෙන ස්වභාවයම එනවා. ඔන්න ඔය විදිහට මේ කයේ තියෙන ධාතු ස්වභාව ගැන හැර දක්වනවා. ඉතින් ඔය කොටස හරි විචිත්‍රයි. ඔය කාලේ හරි විචිත්‍රයි. ඉතින් අර කයේ තියෙන මේ විකෘති ස්වභාව ගැන හැර දක්වනවා. ඉතින් කෙනෙක් බියකට ඇති කරගන්න, බියක් ඇති කරගන්න මේ අත්දැකීම් ගොඩක් දුරට පොසිටිව් විදිහට ඒක බියක් වෙනවන නිරීක්ෂකයක් නිරීක්ෂණයක් විදිහට වාර්තා කරලා තියෙනවා. අන්න ඒ වෙනස ඇති වෙලා තියෙන එක වටිනවා. ඒ ප්‍රකාශ කරන විදිය වටිනවා. ඉතින් ඒකින්ද බලන්න ඔය කොයි දේ ආවත් අපිට මේකේ පාලනයක් නැත්තම් අපි මෙන්න මේක දිහා පොඩ්ඩක් බලාගෙන ඉඳියානම් ඉතින් ඕක තමයි නිවැරදිම ස්වභාවය අපිට අත්දකින්න පුළුවන්. නිවැරදිම මේ කයේ ස්වභාවය ඕක තමයි. අපි ඒක බාර ගන්න අකමැතනේ තියෙන්නේ. අන්න නිවැරදිම මේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය ඕක තමයි. ඉතින් ඒ වෙනුවට අපි අනිච්චං දුක්ඛං අනත්තං කිය කිය කටපාඩම් කර කර ඉඳියට කවදාවත් ඒක ප්‍රත්‍යක්ෂ දැනීමක් විදිහට එන්නේ නැහෙනි. ඒ වෙනුවට ඔන්න ඔහොම තමුන්ගේ කයම නිරීක්ෂණය කරනකොට ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ කයේ විකෘති ස්වභාව, මේ හිතේ විකෘති ස්වභාව, මේ එක දෙයක්වත් අපිට ඕන විදිහට පවත්වා නැති ස්වභාව තම තමුන්ටම දැනෙනවා. තම තමුන්ටම දැනෙනවා. ඒ දැනීම අර නයික්‍රමයට ගන්න දැනීමට වැඩි එහා ගියපු බොහොම විචිත්‍රවත් දැනීමක්. අනේ ඒ දැනීම වචනවලට ප්‍රකාශ කරන්නත් අමාරුයි ඉතින්. ඒකත් හරි. ඒකත් හරියටම හරි. වචනවලට දාන්න ගියොත් මේක හරි අමාරු ගැටෙනවා. ඉතින් අපි උත්සාහයක් කරනවා ඒ වුණාට. ඉතින් මේ විදිහට පිරිසකට ප්‍රකාශ කරන්න උත්සාහයක් කරනවා. ඒ උත්සාහයේ සාර්ථක බවක් ওই වார்த்தාව ඇහුවම තියෙනවා. නමුත් අර කියනා වගේ වචනවලට දාන්න අමාරුයි. ඉතින් ওই ස්වභාව ධර්මයේ තියෙන දෙයක් වචනවලට දාන්න අමාරුයි. ඉතින් අපි ওই කලිනුත් කියලා දෙනවා. මොකද ලුණු රස කියන එක වචනයකින් කොහොමද අපි ප්‍රකාශ කරන්නේ? මෙන්න මේ විදිහට තමයි ලුණු රස, මේ විදිහට තමයි දැනෙන්නේ කියලා කියන්නේ කොහොමද? ඒ වෙනුවට අන්න ලුණු කැටයක් දිවේ තිබ්බොත් දිව දික් කරපන් කියලා අන්න ලුණු වල හරිම ස්වභාවය අපිට නියම ආකාරයෙන් අත්දකින්න පුළුවන්. අන්න ඒ විදිහේ වෙනසක් තමයි ඔය කියන්නේ. මොකද්ද? අන්න මේ අත්දකින දේ වචනයට නගන්න අමාරුයි. නමුත් උත්සාහයක් දරනවා. ඒ උත්සාහය යම්කිසි පමණකට සාර්ථක වෙලක් තියෙනවා. අන්න ඒ විදිහට නැවත නැවත මෙන්න මේක අත්දැකීමින් නැවත නැවත ප්‍රකාශ කරමින් ඔය විදිහටම ඔය වැඩේ කරගෙන යන්න කියලා අපි කියමු.
වෙන ප්‍රශ්න මොනක් අත ඉදිරිපත් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ කවුවත්.
අපි එන අවසන් කරමු. අපිට මේ තාවිනාටකින් පහලගේ වෙන වැඩකුත් තියෙනවා.
එහෙම මං රාජිකාගෙන් ඉල්ලා සිටිනවා වැඩසටහනේ සමාප්තිය සටහන් කිරීමට ඉතුරු වැඩ කරගෙන යාමට අවසර ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
බොහොමත්ම පින්නදී අද වැඩසටහන අපි ඉක්මනට අවසන් කරමු කියලා මම පද්මා නැන්දට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනා සහ ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට කිරීමේ වැඩසටහන අවසන් කරන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පින්.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ඉතා වටිනා ධර්ම දේශනාවක් අපිට අසන්න ලැබුණා. ඒ වගේම අපගේ ප්‍රශ්න ඉතාමත් සාර්ථකව අපට විසඳලා දුන්නා. ඔබ වහන්සේට මේ පින් මේ සසර ගමන කෙලවර කර ගැනීමට හේතු වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඒ සෑම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ නිස්සරණ වනයේ සිටින සියලු ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ ශ්‍රී සද්ධර්මයේ මේ අවුරුදු 2600ක් අප වෙත ගෙනාගේ ගිහි පැවිදි සියලුම දෙනාටත් මේ පින් අයිති වේවා. ඒ සෑම දිනාගේම සසර ගමන ඉතා ඉක්මනින් කෙලවර කර ගැනීමට ලැබේවා ප්‍රාර්ථනා කරනවා. මේ දෙවියන්ට පින් අනුමෝදනා කරන ගාථා එත්තාවතාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම්.